Honorable Mahindananda Ratgamge, you have 18 minutes.
Pulasane Sabapatumani Mathivarana Kaldamima Pilibanda Samagi Janabalavege Mahalekam Varavising Parliament to Yojanava Kidripat Kerala Viva the Granavasta. May when a quota of Pidaka Samagi Janabalavege Mantri or Gananavak ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ විවේචනය කරනවා මම ඊයේ ගියා ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිතුමාගේ කාර්යාලයට ජනාධිපතිතුමා හම්බ වෙනවා සමගි ජන බලවේගයේ 14 දෙනෙක් ජනාධිපතිතුමාගේ කාමරේ 14 දෙනෙක් දැන් ඊට ඉස්සෙල්ලා සතියේ දැන් අපිට වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා පත් කරගත්තේ අපි අපේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා දැන් එතුමා පාර්ලිමේන්තුවට ආවම අපිට හම්බ වෙන්න බෑ The Samagi Janabalavege, Mantri Urutikatamai, Etuma Vatakarakina, Mesielu Kataitu, Saka Chakrani Limkaran, Ehema Karakara Metana Villa, Etuma Vivechene Karanova, Enisa Mama Nangwashin Kil, Etuma Pahasai, Patkaran the Kamatine, Enisa Obatumala, Daval Mikel, Radania Jobbekaran and Atua, Equetuma Sahayoki di Letterina, Evanata Metanatikam Buruichene Karakala. දෙපත් නැයි වැඩ කරන්න එපා කියන එක තමයි අපි ඔබතුමාලට සමගි ජන බලවේගයේ මහලේකම්තුමා විපක්ෂ නායකතුමා ඇතුළු ගෝල බලයන්ට කියන්න තියෙනවා. කුලසනේ සභාපතිතුමනි මැතිවරණ කල්දැමීම පිළිබඳව කතා කරනවා නම් අපි පක්ෂයක් හැටියට මේ මැතිවරණ කල්දමනවට අපි විරුද්ධයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ નિયમિત වේලාවට කලින් මැතිවරණ පවත්වපු පක්ෂයක්. ඒ තමයි අපේ පක්ෂයේ ඉතිහාසය. මහින්දානන්ද අලුත්ගමගේ ගත්තොතින් මම තදින් විරුද්ධයි මැතිවරණ කල් දානවට මම මෙහෙම කියන්නේ අද දවසේ මේ මැතිවරණේ තියයි කියලා අපි මහනුවර දිස්ත්‍රික්කයේ දවන්ත මැතිවරණ ව්‍යාපාරයක් කරා ලසනේ සභාපතිතුමනි මම මගේ ආසනේ විතරක් මම රැස්වීම 150ක් තියලා තියෙනවා මගේ තමුනාස්සලා මගේ සමාජ වෙබ්බඩවිට කියලා බැලුවොත් බලා ගන්න පුළුවන් මම රැස්වීම 150ක් තිබ්බා මම මහින්ද ජනාධිපතිතුමා ගැනලා අතිසාර්ථක රැස්වීමක් තිබ්බා එනිසා මේ නම වෙනදා මැතිවරණේ තිබ්බනම් ඔය කියන තමුන්නාංශලගේ සමජ ජන බලවේගයට මොකද්ද වෙන්නේ ඔය කියන මාලි වාට මොකද්ද වෙන්නේ අපේ ආසනේ අපේ දිස්ත්‍රික්කයේ කියන එක අපිට පෙන්වන්න තිබුණා ඉතින් ඒ නිසා මැතිවරණ කල්දැමීම පිළිබඳව අපි පක්ෂය කියන්නේ නැහැ පෞද්ගලිකව අපි මේකට සූදානම් වුණා නමුත් අපි පිළිගන්න ඕනේ රටේ මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මේ මැතිවරණ කල්දමනවට විරුද්ධව කතා කරන සමගි ජන බලවේගයේ එවැගේම මාලිමාවේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතක වෙලා තියෙනවාද මේගොල්ලෝ හිතන්නේ මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මැතිවරණයක් කල් දාපු පළවෙනි අවස්ථාව මේක කියලා. මෙට කලින් කිසිම මැතිවරණයක් කල් දාලා නැහැ කියලා. තමනාසයන්ට අමතක ඇති 1987 පළාත් පාලන මැතිවරණේ. නාම යෝජන දුන්නා. ඡන්ද තිබ්බේ කවද්ද? 87 තියලා අවුරුදු 5කට පස්සේ 91 තමුනාසෙලා පළාත් පාලන මැතිවරණ අවුරුදු 5කින් කල් දැම්මා. තමුනාසෙලාට ඒක අමතක වෙලා ඇති. අවුරුදු 5කින් තමුනාසෙලා ප්‍රාදේශීය සභා ඡන්ද කල් දැම්මා. තමුනාසෙලා පළාත් සභා මැතිවරණේ තමුනාසෙලා උතර ඉන්න විපක්ෂ ඔක්කොම එකට එක්කවෙලා අනුර කුමාර දිසානායකලා කට වහගෙන හිටියේද පළාත් සභා මැතිවරණ සිටියමේ මකුල ලදම්මා. තමුනාසෙලා රෑ 11 වෙනකම් පාර්ලිමේන්තුව තියලා තමුනාසෙලා පළාත් සභා මැතිවරණේ කල් දැම්මා. අද පළාත් සභා කියලා දෙයක් නැහැ. ඒ නිසා තමුන්නාන්සලා ඒ විතරක් නෙවෙයි. ඔබතුමාලට මතක ඇති 2015 පළාත් පාලන මැතිවරණය අපි තිබ්බේ 2018 මායි නිර්ණය ප්‍රශ්නයක් නිසා අවුරුදු 3කින් කල් දාන්න වුණා. කොවිඩ් එක නිසා 2020 පාර්ලිමේන්තු මැතිවරණය මාස 5කින් කල් දාන්න සිද්ධ වුණා. ඒ නිසා මේ හැම මැතිවරණයක්ම කල් දාන්න අපි ඔබට චෝදනා එල්ල කරන්නේ නැහැ. රටේ යම් ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා මැතිවරණ කල් දාන්න සිද්ධ වුණා. අපේ වජිර අභිවර්ධන මැතිතුමා මෙතන ඉන්නවා එදා 1987 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක ඇතිවෙච්ච අර්බුදය ඒ නිසා වජිර අභිවර්ධන අපේ හිටපු ඇමතිතුමත් ඒ වගේම සනමි ජන බලවේගයත් දෙකල එකට එක්කව් වෙලා එදා මේක කල් දැම්මේ අපි ඔබතුමාලට කියන්නේ අපි එදා ඔබතුමාලත් එක්ක ගැටුමකට ගියේ එදා රටේ වැනි වාතාවරණයක් තිබ්බේ නැහැ ඔබට මැතිවරණයක් තියන්න ඒ නිසා අපි විරුද්ධ වුණේ නැහැ 2020 පාර්ලිමේන්තු මැතිවරණ අප්‍රේල් මාසේ නාම යෝජනා දුන්න තියන්න හැබැයි අගෝස්තු වෙනකම් කොවිඩ් එකත් එක්ක තියන්න බැරි වුණා. අපි ඒක පිළිබඳ ආණ්ඩුවේ චෝදනාව ඔබ එල්ල කරේ නැේද? ඇයි? රටේ කොවිඩ් එකත් එක්ක මැතිවරණයක් තියන්න බැරි නිසා. ඒ නිසා ඉතිහාසයේ මැතිවරණ කල් දාලා තියෙනවා. ඒ රටේ පැවතිච්ච වාතාවරණයත් එක්ක. හැබැයි මේ මැතිවරණ කල් දාපු එකකටවත් ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් එළියට බහලා උද්ඝෝෂණ කරලා රට අරාජික කරලා මේ විවේචන කරලා තමුන්නාසලගේ පක්ෂ කිසි කෙනෙක් එදා කතා කරේ නැහැ. ඒ නිසා අපි ඔබට කියන්න ඕනේ අද මැතිවරණ කල් දානකොට අපි කිව්වා පක්ෂයකට විරුද්ධයි. හැබැයි අපි පිළිගන්න ඕනේ රටක් හැටියට අද අපි මූල දින දෙන තත්වයේ තිරගෙන පිළි අරගෙන මේ උද්ඝෝෂණ සාම විරෝධතා තමුන්නාසලගේ එන්න ඕනේ. මුලස්සනේ සභාපතිතුමනි අපි ගත්තොතින් අපි ගිය අවුරුද්දේ මැයි ජූනි ජූලි මාසෙට අපි පොඩ්ඩක් ආපස්සට යන් අපේ රට කොහෙද තිබ්බේ කියලා. ඔබතුමාලට මතකයි අපේ රටේ ආහාර උද්දමනය 95%. විදේශ සංචිත අපි ළඟ තිබුණේ US මිලියන 20යි. තෙල් නැවක් ගෙන්න ගෑස් නැවක් ගෙන්න අපි ළඟ සල්ලි නැහැ. නොගෙවපු බිල්පත් තිබ්බා බිලියන 200ක්. ඉදිකිරීම් ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන් කඩාගෙන වැටිලා. විදුලිය පැය 13ක් නැහැ. ඉන්ධන පොලිම් ඒ විතරක් නෙවෙයි ගෑස් මාස ගණන් තිබ්බේ නැහැ. ඒ විතරක් නෙවෙයි පොහොර ඉන්න. හරි ඉන්න. බෙහෙත් පොහොර. ඔබතුමාට පොයින්ට් ඔෆ් ඕඩර් එකක් දෙන්න පුළුවන්. එතුමා පොත බලලා මොකද්ද කිව්වේ? එතුමාගේ නම කියලා දෙනවා. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් දුන්නට කමක් නැහැ. එහෙම නැත්නම් ගිහිල්ලා ජනාධිපතිතුමා කාමරයට ගිහිල්ලා දන ගාලා වැඳලා ඇමතිකම් ඉල්ලලා මෙතන බාධා කරන්න එපා විවාද වලට. ඒ නිසා ඒ විතරක් නෙවෙයි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතාම ඉහළ ගිහිල්ලා තිබ්බා. ඒ වගේම ඩොලරේ ඉහළ ගිහිල්ලා මේ නිසා ජනතාව දැඩි ලෙස පීඩනයට පත් වෙලා ජනතාව පාරට බහැලා එවකට හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාට ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේ ජනතාව ඉතාම අමාරු තත්ත්වයකට පත්වෙච්ච වකවානුවක් වුණා. ඒ වගේම තමයි ජූලි මාසයේ 20 වෙනිදාත් මම ජනාධිපතිවරයා මේරට බාර ගන්නවා. දැන් අද වෙනකොට මූලස්සනේ සභාපතිතුමනි අද වෙනකොට අපි ගන්න ඕනේ අද විදුලියේ කිසිදු කප්පාදුවක් නැහැ. අද වෙනකොට ඉන්ධනවල හිඟයක් නැහැ. අද වෙනකොට ගෑස් වල හිඟයක් නැහැ. අද වෙනකොට පොහොරවල හිඟයක් නැහැ. අද වෙනකොට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වෙමින් යනවා. ඒ විතරක් නෙවෙයි ඔබතුමාට කිව්වටින් මුලසෙනේ සභාපතිතුමනි මට සමා වෙන්න පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නම් ඔබතුමා මගේ විරුද්ධතාවයක් නැහැ. පාර්ලිමේන්තුවේ තියෙනවා ඒක කියවලා මොන වගන්ති යටතේද කියලා කියන්න. එහෙම නැත්නම් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. ඒ නිසා නිකන් කාලේ නාස්ති කරන්න එපා. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ඔබතුමාට මම කියන්නේ අද වෙනකොට විදේශ සංචිත විතරක් මුලසනේ සභාපතිතුමනි බිලියන 2.8ක් අද විදේශ සංචිත විතරක්. ඒ විතරක් නෙවෙයි සංචාරක ව්‍යාපාරයේ ගත්තොතින් පසුගිය මාස දෙක වැඩිවීම 261ක් සංචාරකයන්ගේ වැඩිවීම 261ක් මාස දෙකකට විතරක් 210,184ක් සංචාරකෝ මේ රටට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපි අහන්නේ මේ වෙනකොට මීට මාස 8කට කලින් අපිට විදුලිය ටික දී ගන්න බැරි වුණා, තෙල් ටික දී ගන්න බැරි වුණා, ගෑස් ටික දී ගන්න බැරි වුණා, අත්‍යවශ්‍ය භාණ්ඩවල 100%කින් ඉහළ ගියා, මිනිස්සු පාරට බැස්සා. ඒ සියල්ල දේ අඩු කරමින් අද ස්වයංසි අතරම විදුලිය ටික දීලා තෙල් ටික දීලා මේ අර්බුදේ ටික සියල්ල සමනයටපත් කරගෙන මේ ආර්ථිකය නැවතත් යටවත් තත්ත්වයටපත් කරමින් යන වෙලාවක තමුන්නාන්සලා මේ උද්ඝෝෂණ කරන එක, තමුන්නාන්සලා මේ පාරට ගේන එක, තමුන්නාන්සලා මිනිස්සු දාලා මේ කරන දේ සාධාරණද කියලා අපි තමුන්නාන්සලාගෙන් අහනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ උද්ඝෝෂණ කරුවන් ගත්තොතින් මේක උද්ඝෝෂණ කරුවෙක් කවදාවත් ගිල හික්කඩුවේ උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. ගාල්ල ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. මේගොල්ල ගිහිල්ලා මාතර දෙවුන්දර ගිහිල්ලා උද්ඝෝෂණ තියන්නේ නැහැ. මේගොල්ල නුවරළිය ගිහිල්ලා උද්ඝෝෂණ තියන්නේ නැහැ. මොකද සංචාරක ව්‍යාපාරයට රේව උද්ඝෝෂණ තිබ්බොත් ඒ පළාත්වල මේ උද්ඝෝෂකයන්ට මොකද වෙන්නේ කියලා දන්නවා. මේ උද්ඝෝෂණ වලට සහභාගී වෙන සියලු දෙනාම ගත්තොත් මුලස්සනේ සභාපතිතුමනි රටේ ජනගහණයෙන් 0.5ක් තමයි සහභාගී වෙන්නේ මේ උද්ඝෝෂණ සඳහා. ඔබ බැලුවොත් ටීවී එකේ හැමදාම ඉන්න එක මූණු ටිකක්, හැමදාම කොළඹට එන්න එක මූණු ටිකක්, මේ විරෝධතා දක්වන ජනගහණය බැලුවොත් අපේ රටේ ජනගහණයෙන් 0.5ක්වත් නැහැ, 0.02ක් වගේ ගාණක් තමයි මේ උද්ඝෝෂණ කරන්නේ. එහෙම නැත්නම් මේනම් මේ රටේ මේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙන වෙලාවක, මේ ආර්ථිකය ශක්තිමත් වෙමින් යන වෙලාවක, මේ රටේ සංචාරක ව්‍යාපාරයේ දව දියුණු වෙලා, මේ රටේ අපනයන බිලියන 1000ක් වැඩි වෙලා, ඒ විතරක් නෙවෙයි සංචිත වැඩි වෙලා, ඩොලරේ අඩු වෙලා, අද බාණ්ඩ මිල අඩු වෙමින් යන වෙලාවක, මේ රටේ මිනිස්සුන්ගේ මේ තියෙන පීඩනය අඩු වෙමින් යන වෙලාවක, මේ රට නැවතත් අරාජික කරලා වර්ජකයෝ පාරට දාලා දැන් අද බලන්න මුලස්සනේ සභාපතිතුමනි අද මේ බදු වැඩ කරනවා කියලා වෘත්තිකයෝ අද උද්ඝෝෂණය කරනවා. අද මට හම්බුණා වරායේ වෘත්තීය සමිතියක්. මම ඇහුවා ඔබතුමාලා ඇයි මේ උද්ඝෝෂණ කරන්නේ කියලා. එතුමා කිව්වා අපේ වරායේ ඉන්නවා 10,000 ගණක් සේවකයෝ. ඒකෙන් 152කට කැපෙන බද්ද රුපියල් 1500කට අඩුයි කිව්වා. තව 100කට 20කට කැටෙන ගාණ රුපියල් 5000කට අඩුයි කියලා කිව්වා. තව 1000කට 10%කට කැපෙන ගාණ රුපියල් 7500ක් ගාණ කියලා කිව්වා. ඒ කියන්නේ මුලස්සනේ සභාපතිතුමනි 7500කට අඩු මුදලක් තමයි වරායේ සේවකයන්ගෙන් 85%කට කැපෙන්නේ. එතකොට 15%කට තමයි රුපියල් 15000කට වැඩිය තමන්ගේ වැටුපෙන් බත් ඒ කියන්නේ ලක්ෂ 7 8 10 12 වැටුප් ගන්නාට විතරයි. හැබැයි මුළු වරායේ සේවකයෝම මුළු වරායේ සේවකයෝම වර්ජණයට ගිහිල්ලා තියෙනවා මේ බද්දක් වැටුපෙන් කැපීම පිළිබඳ. මුලසනේ සභාපතිතුමනි අපි තේරුම් ගන්න ඕනේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් රාජ්‍ය ආදායමට සාපේක්ෂව බැලුවොත් 108% ප්‍රතිශතයක් හැටියට අපිට තියෙන. මේක 115%කට අපි අරගෙන ගියේ නැත්නම් අපිට මේක ගෙනියන්න බෑ. මේක නිකන් බෙහෙත් ටික දෙන්න ඕනේ නිකන් අධ්‍යාපනය දෙන්න ඕනේ පාරවල් ටික හදන්න ඕනේ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මේ වර්ජණය වත්මන් මේ වෙනකොට අපිට බරපතල ආර්ථික තත්ත්වයක් තියෙනවා. මෙතුමලා කතා කරලා කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් තියෙන්න ඕනේ අපිට. මැතිවරණ තියන්න අපිට රටක් තියෙන්න ඕනේ. අපිට රටක් ඉතුරුනේ නැත්නම් අපි ඒක කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තියන්නේ. ඉතින් ඒ නිසා ඉතිහාසයේ හැමදාම එවකට පැවතිච්ච වාතාවරණත් එක්ක මැතිවරණ හිමෙහෙ වෙලා තියෙනවා. මේ මැතිවරණ සිටියන් අකුලලා නැහැ. මේ මැතිවරණ සිටියන් අකුලන්න අපි දෙන්නේ නැහැ. හැබැයි වත්මන් තියෙන තත්වයක් එක්ක අපි මැතිවරණවට මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි ගමට ගියා නාම යෝජනා දුන්නා අපි රැස්වීම තිබ්බා අපි සියල්ල සූදානම් වුණා අපි අද උදේත් මේ දිනේ සදා අපි සූදානම් වුණා හැබැයි අපි ඔබට කියන්නේ එහෙම කියලා මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේමට කටයුතු කරන වෙලාවේ තමුන්නාන්සලා දකින්නේ මොකද්ද මේ ඔබතුමාලා කැමති හැමදාම මිනිස්සු පාරට බහින එක ඔබතුමාලා කැමති ඇමතුරුන්ගේ ගෙවල් වලට ගිනි තියන එක ඔබතුමාලා කැමති මිනිස්සුන්ට ගහන එක ඔබතුමාලා කැමති රට අරාජික කරන එක තමුන්නාන්සලා බලන්නේ මේක දේශපාලන කෝණයෙන් විතරයි තමුන්නාන්සලා මේ සටන් කරන්නේ බලය වෙනුවෙන් තමුන්නාන්සලා ගන්න තනතුරු වෙනුවෙන් තමුන්නාන්සලා රට වෙනුවෙන් කවුරුත් හිතන්නේ නැහැ ඒ නිසා අමතක කරන්න එපා නිදහසේ පස්සේ අපි මුණ දුන්න බරපතලම ආර්ථික අභියෝගයට තමයි අපි මේ මුණ දීලා තියෙන්නේ ඒ නිසා මෙවැනි අර්බුදකාරී තන අවස්ථාවකදී අපි දෙගොල්ල කෑ ගහ ගන්නව නෙවෙයි අඩු ගානේ මේ ආර්ථික අර්බුදෙන් ගොඩේලා මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් හදලා අපි මැතිවරණයකට යනවා නම් හොඳයි ඒක තමයි රජයේ පාර්ශවයෙන් කියන්නේ ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මේ මැතිවරණ කල් දැමීමක් නෙවෙයි මේක මොනසේතුවත් මේ පළාත් පාලන මැතිවරණ සිටීම ඇකිලීමක් නෙවෙයි අපේ පළාත් පාලන සභිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා දැන් අදින් පස් 19 වෙනිදා පස්සේ එයාට බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒ සියල්ල පක්ෂයක් ඇතුළේ අපිටත් බලපානවා හැබැයි අපි බැලුවේ මේක පෞද්ගලිකව අපි ඒක ගැන බලනවද රටක් හැටියට මේක බලනවද කියන එක තමයි මුලසනේ සභාපතිතුමනි අපි බැලුවේ ඒ නිසා රටක් හැටියට මේ රටට ආදරය කරන මිනිස්සු හැටියට අපි ඔක්කොම එකට එක්කවලා මේ අවස්ථාවෙදිකට ඉන්න ඕනේ කියන එක අපි විශ්වාස කරන්නේ මුලසනේ සභාපතිතුමනි දැන් මේ වෙනකොට මැතිවරණ පිළිබඳ රටේ මහා මතයක් හදාගෙන යනවා මේ ජනතා විමුක්ති පෙරමුණ අද මං හිතන්නේ විවාදයටත් ඒගොල්ලෝ සහභාගී වෙලා නැහැ මේ ජනතා විමුක්ති පෙරමුණ අද ඉල්ලන්නේ මාලිමාවේ ඇයි මේ ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලන්න බෑ ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ඉල්ලන්නේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වම මේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා බස් කින තියපු ට්‍රාන්ස්ෆෝමර් කින තියපු කෝච්චි කින තියපු ගෝණි බිල්ලෝ ටික මේ රට විනාශ කරපු ගෝණි බිල්ලෝ ටික තමයි ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්න බෑ මොකද ඉතිහාසයේ ඉතාම මේ රටේ බරපතල මං හිතන්නේ එල්ටීටී සංවිධානයට පස්සේ මේ රටේ ආර්ථිකයට විශාලම හානිය කරපු පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ ඒ නිසා දේගොල්ලන්ට ජනතා විමුක්ති පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලන්න බෑ ඒ නිසා අද ඒගොල්ලෝ ඉල්ලනවා මාලිමාවේ මුලසනේ සභාපතිතුමනි මම විශ්වාස කරනවා යුද්ධයේ තීරණාත්මක වෙලාවක අද මේ ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවත් එක්ක ඉන්න වැඩ කරන තරුණයෝ ගොඩක් මේ ගැන දන්නේ නැහැ ඒ නිසා මම හිතුවා මේ ජනතා විමුක්ති පෙරමුණ ගැන කියන්න මට මතකයි 2008 අයවැය නොවැම්බර් මාසේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයේ තීරණාත්මක වෙලාවක අපි හිටියේ අපි අපේ හමුදාව අපි එල්ටීටී සංවිධානය ආක්‍රමණය කරන්න අපි ළඟටම ගිහිල්ලා ඉවරයි එදා ඔබට මතකයි 2008 අයවැය 2008 අයවැයේදී ජනතා විමුක්ති පෙරමුණ තමයි නොවැම්බර් මාසේ ඒ අයවැය පරාජය කරන්න මේ පාර්ලිමේන්තුවට නායකත්වය දුන්නේ පාර්ලිමේන්තුවට නායකත්වය දීලා එදා අයවැය පෙරදුනා නම් අද මේ රටේ අවුරුදු 30ක තිබ්බ යුද්ධය අපට අවසන් කරගන්න බැරි වෙනවා ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ රටේ යුද්ධය අවසන් කරනවට විරුද්ධ වෙච්ච පක්ෂයක් 2009 අයවැය බැලුවටින් සියලු දෙනාම එක්කවලා අනුර කුමාර මහත්තයල එක්කවලා මේ අයවැය පරාජය කරන්න කටයුතු කළා එදා පෙරදුනා නම් අදත් මේ රටේ තවම යුද්ධයක් තියෙනවා කියන ගමත කරන්න එපා ඒ විතරක් නෙවෙයි ඒ දවස්වල අපිට මතක අනුර කුමාර සනායකමත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා හමුදාව බරාවි භාවිතා කරනවා කියලා පිළිබඳව මේ රටේ හදපු මතය ජනතා විමුක්ති පෙරමුණේ පත්තරයක් තිබුණා ඒ පත්තරේ ලංකා පත්තරේ දිගින් දිගටම යුද්ධය විවේචන කරපු ආකාරය මගේ ළඟ තියෙනවා පත්තර පිටු ගණන් ඒ නිසා යුද්ධය අවසන් කරන්න යුද්ධය අවසන් කරන තීරණාත්මක මොහොතේ ආණ්ඩුව අපහස්තාවයට පත් කරමින් ආණ්ඩුව පරාජය කරන්න සියලු කුමන්ත්‍රණ මෙහෙ උපපක්ෂයේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ කියලා කියන්න ඕනේ. ඒ වගේම 2015 ජිනීවා සමුළුවේ 31 යෝජනාවට සම අනුග්‍රහය දෙන්න තීරණය කරපු වෙලාවේ අපි විපක්ෂයක් කැඩියට මේකට විරුද්ධව කටයුතු කරපු වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ මේක මග ඇරලා හිටියා. ඒක අපිට හොඳට මතකයි. ඒ වගේම ජිනීවා යෝජනාවට අනුව පිහිට වූ රණවිරුවන් දඩම් කිරීමේ අතුරුදාන් කිරීමේ සේවීමේ කාර්ය පනතට මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. එදා ජනතා විමුක්ති පෙරමුණ ඒකට විරුද්ධව ඡන්ද දුන්නා. ඒ විතරක් නෙවෙයි අපි දැක්කා බිමල් රත්නායක මන්ත්‍රීතුමා කියන පන්සල් යාම පිළිම වැදීම ගෝත්‍රවාදයක් කියලා. ජනතා විමුක්ති පෙරමුණ අද මෙහෙම තමයි කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මොනතරම් අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ දේශපාලන පක්ෂයක් කිව්වොතින් පාස්කු ප්‍රහාරයේ මහා මොලකාරය පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුගේ පියා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්න කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණ මුණ ඝනදෙනුවක් පිටද කියලා අපි අහන අනුරකුමාර දිසානායක මාත්‍යක්. ඒ විතරක් නෙවෙයි එදා යුද්ධය පරද්දන්න එල්ටීටී සංවිධානයත් එක්ක ඝනදෙනු කරා වගේම අන්තවාදීන් එක්ක එක්කවලා මරාගෙන මැරෙන බෝම්බ කරුවා ජාතික ලයිස්තුවෙන් ගෙන්න තමුන්නාන්සලා කරපු ඝනදෙනුව මොකද්ද කියලා අහනවා. ඒ විතරක් නෙවෙයි ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කරන්න යෝජනාව ගෙනාවු ලාල් විජේනායක ජාතික ලයිස්තුවට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණක මේ රටේ මිනිස්සු අමතක වෙලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මුලස්සනේ සභාපතිතුමනි මම වගකීමකින් කියනවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන්ගෙන් ත්‍රස්තවාදීන්ගෙන් අනුග්‍රහය ලැබපු පක්ෂයක් කියලා. මේ රටේ මිනිස්සු ඒක දන්නේ නැහැ. මේ රටේ මිනිස්සු දන්නේ නැහැ. ඔය කතා කරන ජනතා අනුරකුමාර දිසානායකලා 2008 අයවැය අපේ පරාජයට පත් කරන්න කටයුතු කරා. පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට ජාතික ලයිස්තුවේ සහාය දුන්නා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය අහෝසි කරන්න කියපු ලාල් විජේනායක ජාතික ලයිස්තුවට ගෙනාවා. ඒ විතරක් නෙවෙයි මෑත කාලේ කිව්වා 13ට සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා කිව්වා. ඒ නිසා පැහැදිලිව ඒ විතරක් නෙවෙයි අරගලේ වෙලාවේ ඩෑෂ්බෝඩ් එක කිව්වා අපි සල්ලි දුන්නා කියලා කිව්වා අරගලයට. ඒ අරගලේ පිටිපස්සේදී ජනතා විමුක්ති පෙරමුණ ඒ විතරක් නෙවෙයි මේ පළාත් පාලන නැතිවරණේ මහලොකුවට කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෝ අපි හොයලා බැලුවා මේ අපේක්ෂකයෝ කවුද කියලා. අපිට දැන් පහුගිය කාලේ ගැහුවා චීන අසූචි පොහොර නැවගෙන චීන අසූචි පොහොර නැවක් ගෙනාවයි කියලා කිව්වා. දැන් චීන අසූචි පොහොර නැව ගෙනාවු සමාගමේ විධායක නිලධාරියා අද වත්තල ප්‍රාදේශ සභාවේ මාලිමාවේ අපේක්ෂකෙක් ගම්පල 60 නැෂනල් බැංකුව ATM මැෂින් එක කැඩුවා අල්ලලා බලපුවම පුත්තලමේ මාලිමාවේ ප්‍රබල කාර්යාලයේ පවත්තගෙන ගිහපු ආධාරකාරයෝ අද නාවලපිටි ආසනයේ ඉන්න හොරකම් කරලා මාස දෙකක් හිරේ ගියපු අය අපේක්ෂකයෝ අද හම්බන්තොට දිස්ත්‍රික්කේ දරුවන්ගේ අවයව විකුණපු මිනිස්සු මාලිමාවේ අපේක්ෂකයෝ ඒ විතරක් නෙවෙයි අහිංසක දරුවෝ අහිංසක දරුවෝ අපචාරයට ලක් කරපු මිනිස්සු අද මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලනවා. ඒ නිසා රටට කතා කරලා කියනවා මේ මාලිමාව පිළිබඳ මහලුකෝට කතා කර කර කියනවා මේ මාලික අපට දෙන්නලු බලය. මුලස්සනේ සභාපතිතුමනි මෙතුමලට බලය දුන්නා 2004 පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 43ක් මේ රටේ මිනිස්සු විශ්වාස කරලා තමුන්නාසිරට මන්ත්‍රී ආසන 43ක් දුන්නා. මොනවද කරේ 2004 දින්නා ඔක්කොම ජේවි මන්ත්‍රීලු ටික කොළඹාව අවිල නෝනලා ටික එක්කවලා කොළඹ ගෙවල් ගත්තා. ජාතික ලයිස්තුවෙන් ආ සියලු දෙනා එක්කවලා දරුව විශාකයකට රොයල් එකට දැම්මා. ආය දේශපාලනය කරන්න ගියේ නැහැ. ඊළඟට ගමට ගියා. ඡන්ද 43 පාර්ලිමේන්තු මාංශ 43 දෙකට බැස්සා. පාර්ලිමේන්තුවේ නිසා ජනතා විමුක්ති පෙරමුණට ඕනේ තරම් අවස්ථා දීලා තියෙනවා. ඕනේ තරම් මිනිස්සු ජනවරන් දීලා තියෙනවා. ඒ නිසා මේ රටේ තරුණයෝට මේක තේරෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ගැන දන්නේ නැහැ. අද අලුතේ ඉපදිච්ච කට්ටිය මේ ජීවිපික ගැන දන්නේ නැහැ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි පිළිගන්නවා මොනවා වුණත් මේ රට අද මෙතෙන් ගෙදෙච්ච දායක වෙච්ච පක්ෂ ගණනාවක් තියෙනවා. අපි පිළිගන්න ඕනේ ගාමිණී දිසානායක මහත්තයලා, ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා, ප්‍රේමදාස මහත්තයලා කරපු යමඩ කොටක් තියෙනවා. ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක මෙතන SW බණ්ඩාරනායක තුමා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රාජ්‍ය නායකයන් ගණනාවක් මේ රට මෙතෙන් ගෙන්න කරපු දෙවන්ත වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒ නිසා අද මාලිමාව කතා කරලා කියන්නේ මේ කිසි කෙනෙක් නෑ. අද ඒගොල්ලෝ මොකද්ද මේ කතා කරන්නේ? ඒගොල්ලෝ කතා කරලා කියන්නේ හොරකම ගැන විතරයි කතා කරන්නේ. දැන් ඒගොල්ලන්ගේ කට්ටියට චෝදනා එල්ල කරාම කියනවා ඒගොල්ලෝ චූදිතෙක් විතරයි, හොරු වෙලා නැහැලු. ඒතර ඒගොල්ලන්ට චෝදනා එල්ල කරන්න බැහැලු. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේක. අද මාලිමාව
Honorable Minister you have 2 minutes.
Yeah. මාලිමාව අද කතා කර කර කියන්නේ මේ එකම දේ කියමි. අද මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒ නිසා මේ රටේ මිනිස්සු මැරලා ඉපදිලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය කරපු අපරාධ. අපි කියනවා යුද්ධයේ තීරණාත්මක වෙලාවේ ඒ කරපු අපරාධ. ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච දේවල් මේ සියල්ල ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමත් එක්ක කරන ගණදෙනුවක්. ඒක තමයි 13ත් එක්ක ඒගොල්ලෝ ඉන්නේ. ඒ නිසා මේ රටේ මිනිසුන්ට තේරෙයි මාලිමාවට ඡන්දෙ දීපු දවසකට. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අවසාන වශයෙන් අපි කියන්නේ මේ තීරණාත්මක වෙලාවේ රටේ ආර්ථිකයේ ශක්තිමත් වෙමින් වත්මන් ජනාධිපතිවරයා මේ ආර්ථිකයේ ශක්තිමත් කර ගැනීමෙන් අද රට හරි පැත්තකට මේක අරගෙන යනවා. ඒක අපට දැනෙනවා. අපි ඔබතුමාට එක්ව දැන් ඩොලරේ 210යි අද. අපි හිතනවා ලබන සතියේ වෙනකොට මේක 270ට 80ට අඩුවේ. ඒකත් එක්ක තෙල් මිල අඩු වෙනවා. ඒකත් එක්ක විදුලි බිල අඩු වෙනවා. අද දවසේ පිටි මිල අඩු වෙලා, පාන් මිල අඩු වෙලා, අද දවසේ පරිප්පු මිල අඩු වෙලා, අද බාන්න මිල අඩු වෙනවා. ඒ නිසාද මේ රටේ මිනිස්සු සතුටු වෙනවා, මිනිස්සු තේ තිබ පීඩනේ අඩු වෙනවා. ඒ නිසා අපි කියන්නේ, අපි ජනාධිපතිවරයා කියන්නේ මේ අපි කැමති මේ මැතිවරණ තියන්න. හැබැයි ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම එවැනි අර්බුදකාරී කාලවලදී මැතිවරණ කල් දාලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ කෙටි කාලයකට මේ ආර්ථික අර්බුදය නිසා රජය යම් දෙයක් කියනවනම් අපි ඒකට යම් එකගතාවයක් පළ කරන්න පුළුවන්. හැබැයි එදා මේ මැතිවරණ කල් දැම්මට වචනයක් කතා කරපො නැති මිනිස්සු, එදා මේ මැතිවරණ කල් දානකොට කටවහගෙන හිටපු මිනිස්සු, අද ගත්තොත් අපේ එහා පැත්තේ ඉන්න අපේ හෙලිකොප්ටරේ සහෝදරවරු ටිකත් මේ මැතිවරණ කාලේ ඒගොල්ලෝ හිටියා මේ පැත්තේ. අද ඔක්කොට මේක අමතක වෙලා. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ ආර්ථික ඉවරයි අවසන් කරනවා. මේ ආර්ථිකය යම් තැනකට එන වෙලාවේ මුලසනේ සභාපතිතුමනි, මේ ආර්ථිකය ශක්තිමත් කරලා නැවතත් මේ රටේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න, මේ මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න අපි සියලු දෙනාම එකහුවෙමුයි කියන එක යෝජනා කරමින් මම නියඩ වෙනවා. බොහොම
ස්තුතියි. ඊළඟට හොන්රබල් උදේ ප්‍රභාත් ගම්මන්පිල, you have 5 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාතික ආරක්ෂක සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබුණේ 8 බදාදා. හදිසියෙම මේ කංගාවරු අද කැඳවනෝ. මොකද මේ හරක් කටා මැඩගස්කරේදී අල්ලපු නිසාද? නෑ. හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබුණ නිසාද? ඒත් නෑ. එහෙනම් මෑ මොහොතේම භාණ්ඩාගාරික ලේකම්තුමාව මැතිවරණ කොමිසමට කැඳවීමක් ලැබිලා තිබුණ නිසා, ඌට කලින් දවසකත් මැතිවරණ කොමිසමට එන්න කියලා භාණ්ඩාගාර ලේකම්තුමාට දැනුම් දීමක් කරලා තිබ්බම, එදා දවසේම ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශය රැඳිලා ලේකම්තුමාත් එක්ක විවිධ සාකච්ඡාවල යෙදෙමින් මැතිවරණ කොමිසමට යන එක වැළැක්කුවා. මැතිවරණ කොමිසමෙන් භාණ්ඩාගාරික ලේකම්තුමාට එන්න කියලා දැනුම් දීමක් කරන සෑම විටම ජනාධිපතිතුමා මොකක් කර හේතුවක් හදලා මේක වළක්වනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා භාණ්ඩාගාරික ලේකම් මැතිවරණ කොමිසමට යන එක වළක්වන එක අපිට සිහිපත් කරන්නේ සුද්ධෝදන රජතුමා සිදුවත් කුමාරයා සතර පෙර නිමිති දකින්න එක වළක්වන්න දක්වපු උත්සාහයයි. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සුද්ධෝදන රජුරෝ කෙතරම් උත්සාහ දරුවත් සිදුවත් කුමාරයා සතර පෙර නිමිති දකින්න එකවත් ගීගේ හැර යෑමවත් නතර කරගන්න සුද්ධෝදන රජතුමාට පුළුවන් වුණේ නැහැ. අන්න ඒ වගේම මේ ජනාධිපතිතුමා කෙතරම් වෙර දැරුවත් මේ මැතිවරණය ජනාධිපතිවරණය තෙක්ම කල් දමා ගැනීම නම් කවදාවත් ඉටු කරගන්න බැරි සීනයක් කියන එක අපි සිහිපත් කරනවා. මේ මැතිවරණය කල් දැමීම ආණ්ඩුවට වාසී කියලා ආණ්ඩුව හිතනවා නම් ඇත්තෙම ආණ්ඩුවට වැරදිලා. ඉතිහාසයේ පුරාම මැතිවරණ පරාජයේ වළක්ව ගන්න මැතිවරණ කල් දාපු සෑම ආණ්ඩුවක්ම පරාජය වෙනුවට අන්ත පරාජයත් කරගෙනයි අවසාන වශයෙන් නතර වුණේ. 1975 සිරිබාබු බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තු මැතිවරණයේ වසර දෙකකින් කල් දැම්මා. ප්‍රතිඵලය 1977 ඉතිහාසයේ දැවැන්තම පරාජයට ලක්වෙලා මන්ත්‍රී ධූර අටකට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ පල්ලම් බහින්න වෙච්ච එක. ඒ වගේම අපේ සිරිමාව මැතිනේ පොඩ්ඩක් පැත්තකින් තියලා ජනාධිපතිතුමාගේ අත්දැකීම ගත්තොත්, එතුමා පෞගිය වතාවේ පළාත් පාලන මැතිවරණය 2015 තියන්න තිබ්බේ. තිබ්බන එක්සත් ජාතික පක්ෂයේ ඉහළ ජයග්‍රහණයක් ලැබනවා. අවුරුදු 3කින් කල් දැම්මා. අවසානයේ දැවැන්ත පරාජයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ විතරක් නෙවෙයි, පුංචි ඡන්දේ අවුරුදු 3කින් කල් දාපු පළාත් සභා මැතිවරණය නැත්තටම නැති කරලා දාපු ඒ අගමැතිතුමාට අවසානයේ සිද්ධ වුණේ මන්ත්‍රී ධූර එකක් දක්වා පක්ෂේ පල්ලම් බෑලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පරාජයේ වාර්තාව අලුත් කරන්න විතරයි. ඒ නිසා ඡන්ද කල් දෙමීම ආණ්ඩුවට වාසී කියන මිත්‍යාවෙන් බැහැර වෙලා ඉතිහාසයට එබී බලන්න කියලා අපි ආණ්ඩුවට ආරාධනා කරනවා. ආණ්ඩුවේ ප්‍රශ්නෙට වඩා ලොකුයි රටේ ප්‍රශ්නේ. අද මේ රටේ ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නේ දැඩි කේන්තියකින්, මාරාවේශයකින්. බේත් රජේ රෝලේ ගන්න නැහැ, පෞද්ගලික රෝවලට ගියොත් ඒ කියන මිල දරා ගන්න බෑ. ජීවන වියදම ආසවුසට ගිහිල්ලා සාමාන්‍ය ජනතාව ඉන්නේ කේන්තියෙන්. බදුබර දරා ගන්න බැරිව මධ්‍යම පන්තියේ ව්‍යාපාරික පන්තියේ ඉන්නේ කේන්තියෙන්. මැතිවරණේ පැවැත්වුවොත් මේ කේන්තිය පිට කරලා ජනතාවට සැහැල්ලු වෙන්න පුළුවන්, සාමකාමී වෙන්න පුළුවන්. හැබැයි මේ මැතිවරණ කල් දාලා ඒ අවස්ථාව අහිමි කරොත් මේ රටේ ජනතාව තමන්ගේ කේන්තිය පිට කරන්නේ ප්‍රචණ්ඩත්වයෙන්, ගිනිදැල් වලින්. මේ 1009 ජනාධිපතිතුමාගේ මාමා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ 6-5 බලය රැකගන්න පාර්ලිමේන්තු මැතිවරණ අවුරුදු 6කින් කල් දැම්මා. මොකද්ද වුනේ? ඡන්දයේ වෙනුවට තමන්ගේ මතේ ප්‍රකාශ කරන්න උණ්ඩේ තෝරගන්න මේ රටේ තරුණයෝ තීරණය කළා. උතුරේ කොටි ආයුධ අතර ගත්තා, දකුණේ ජනතා විමුක්ති පෙරමුණ ආයුධ අතර ගත්තා. අන්තිමට රට දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට පත් වුණා. 6-5 බලය ජනාධිපතිතුමාට තිබුණා තමයි. හැබැයි ජනාධිපතිතුමාට තමන්ගේ නිවසේ ඉඳන් කාර්යාලයට යන්න බැරි මට්ටමට නිවාස අඩස්සියට පත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා අදත් යන්නේ මාමගේ අඩිපාරේ. සමහර විට හිතනවත් දන්නේ නැහැ මාම කළ දේ බෑනා, නොකොලොත් නොට්ටිගේ බෑනා කියාවි කියලා. නමුත් මොකද අපි දන්නවා මේ සාමකාමී වාතාවරණයක් රටේ නැත්තම් ආයෝජකයෝ එන්නේ නැහැ, සංචාරකයෝ එන්නේ නැහැ, ඒ වගේම ව්‍යාපාර පැවැත්වීමේ සාමකාමී පරිසරයක් නැහැ. බල්ලෝ උඩුබුරනවා, නරියෝ හූ කියනවා. ඒත් අපේ කතාව අපි කරනවා. කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සභාව ඇතුළේ පොඩ්ඩක් බලන්න. කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම අවසන්
කරනවා.
මේ සියල්ලට අවශ්‍ය සාමකාමී වාතාවරණය ඇති කරන්න නම් ජනතාවට තමන්ගේ කේන්තිය පිට කරගෙන සාමකාමී වාතාවරණය ඇතිවීමේ පසුම සැකසිය යුතුයි. මේ කාලයේ ඉක්ම ගිය නිසා අපි මේ වෙනුවට ඉදිරිපත් කළ තියෙනවා සල්ලි නැතෝ සටන් පාඩේ තවදුරටත් කියන්න එපා, විකල්ප ක්‍රම හතරක් සල්ලි හොයාගන්න අපි ඉදිරිපත් කළ තියෙනවා. ඒ නිසා බොරු සටන් පාඩ නොකිය මැතිවරණයට අවශ්‍ය විකල්ප ක්‍රම හතරෙන් සල්ලි හොයාගන්න. එහෙම කර ගැනීම රටේ සෞඛ්‍යයට වගේ ආණ්ඩුවේ සෞඛ්‍යයටත් යහපතක් කියන එක සිහිපත් කරමින් මම නියඳ වෙනවා.
ස්තුතියි. ඊළඟට හොනරබල් SV රාධාකෘෂ්ණන්, you have 5 minutes.
සභාවේ තලමෙතංගෙන්තර තලවර අවර්ගලේ, இந்த நாட்டினுடைய உள்ளூராட்சி சபைகள் நடத்தப்பட வேண்டும் என்பதை இன்று எங்களுடைய செயலாளர் திரு ரஞ்சித் பத்வ பண்டார அவர்கள் இந்த சபைக்கு விசேஷ பிரேரணையாக கொண்டிருக்கின்றார். ஆகவே உள்ளூராட்சி சபை இந்த நாட்டிலே நடத்தப்பட வேண்டும், அதில் எந்தவிதமான மாற்று கருத்து கிடையாது. ஏனென்றால் ஒரு ஜனநாயகம் நிலைநாட்டப்பட வேண்டுமானால், ஜனநாயகம் நாட்டிலே இருக்கப்பட வேண்டுமானால், அந்த நாட்டினுடைய ஜனநாயகத்திலே தேர்தல் மிக அவசியமாக இருக்கின்றது. ஆகவே அந்த தேர்தலை நடத்துவதற்கு அரசாங்கம் இன்று எத்தனைக்கவில்லை, அதை பின்போடுவதற்கான வேலை திட்டங்களை தான் அரசாங்கம் இப்பொழுது செய்து கொண்டு வருகின்றது. ஆகவே அதன் காரணமாக இன்று பல்வேறு பிரச்சனைகள் நாட்டிலே முகம் கொடுக்க வேண்டிய பிரச்சனைகள் இருக்கின்றன. இன்று போராட்டங்கள் அதிகமாக இருக்கின்றன. போராட்டங்கள் இருக்கின்ற காரணமாக ஜனாதிபதி அவர்கள் இன்று அதை அடக்குமுறையை செய்வதற்கான நடவடிக்கை எடுத்திருக்கின்றார். அந்த வகையிலே கடந்த வாரத்திலே, அதாவது நேற்று முன்தினம், கலனி பல்கலைக்கழகத்தில் மாணவர்கள் போராட்டத்தை அடக்குவதற்கான அராஜக முறையிலே போலீசார் கையாண்டதையும், அதே போல நேற்று கொழும்பு பல்கலைக்கழகத்தில் இந்த அராஜக முறையிலே அடக்குவதற்கு போலீசார் எத்தனித்ததை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். ஏனென்றால் இவ்வாறான நிலை ஏற்படும் பொழுது நாட்டிலே அசமந்த போக்கு, பொருளாதார பிரச்சனை மேலும் மேலும் வலுவடையும் என்பதுதான் எங்களுடைய கருத்தாக இருக்கின்றது. பொருளாதாரம் வளர வேண்டுமானால் நாட்டில் அமைதி நிலவ வேண்டும். அமைதி நிலவுவதற்கான விஷயங்களை செய்ய வேண்டும் என்பது என்னுடைய கருத்தாக இந்த நேரத்தில் இருக்கின்றது என்பதை நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஆகவே சர்வஜன வாக்குரிமை இந்த நாட்டிலே எல்லோருக்கும் தேவைப்படுகின்றது. அந்த சர்வஜன வாக்குரிமையை நடத்துவதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்றால் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் ஒரு ஜனநாயகவாதி இந்த நாட்டில். ஆகவே அவர் இவ்வாறு செயல்படுவது எங்களுக்கு ஆச்சரியமாக இருக்கின்றது. அந்த அளவுக்கு அவர் அங்கு தள்ளப்பட்டிருக்கின்றாரா என்ற கேள்வி எங்களுக்கு எழுகின்றது. ஆகவே அதை செய்யப்பட வேண்டும் என்பதை நாங்கள் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போல இன்று நாட்டிற்கு பொருளாதாரம் சீரடைந்து வருகின்றது நாங்கள் இல்லை என்று சொல்லவில்லை. டாலர் விலை குறைந்திருக்கின்றது. ஆகவே இந்த IMF வருகின்ற இந்த சந்தர்ப்பத்திலே இந்தியா பல்வேறு முதலாவதாக இந்தியா தான் சொன்னது நாங்கள் இதை ஏற்றுக்கொள்கின்றோம் என்று IMF போவதற்கான கடன் மறுசீரமைப்பை ஏற்றுக்கொள்வதற்காக ஜப்பான் சொன்னது, அதே போல பாரிஸ் கிளப் சொல்லியிருக்கின்றது, இப்பொழுது சைனாவும் சொல்லியிருக்கின்றது. ஆனால் சைனா சொன்ன விஷயத்திலே சைனா எத்தனை வருஷத்துக்கு 2 வருஷம் என்று கூறியிருந்தார்கள், அதற்கு பிறகு எத்தனை வருஷத்துக்கு இதை மறுசீரமைப்பதற்கு ஒத்துக்கொண்டார்கள் என்ற விஷயம் இதுவரைக்கும் வெளிவரவில்லை. ஆகவே அந்த விஷயத்தையும் ஜனாதிபதி அவர்கள் அல்லது அரசாங்கம்
கௌரவ பாராளுமன்ற உறுப்பினரே இன்னும் 2 நிமிடங்கள் உண்டு,
கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே அந்த விஷயத்தை அவர்கள் சொல்ல வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக் கொள்ள விரும்புகின்றேன். அதே போல இன்று டாலர் விலை குறைந்திருக்கின்றது. இப்பொழுதே தேயிலை அதாவது கம்பெனிகள் ஆரம்பித்து விட்டது, தேயிலை விலை அதாவது டாலர் குறைந்திருக்கின்றது, அதனால் தேயிலை எங்களுக்கு லாபம் இல்லை என்ற விஷயத்தை இப்பொழுதே ஆரம்பித்து விட்டார்கள். ஆகவே இதை நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே டாலர் விலை குறைவது மக்களுடைய பொருளாதாரத்தை சீர் செய்வதற்கு நல்ல ஒரு விஷயமாக இருந்தாலும் கூட இந்த கம்பெனிகள் இப்பொழுது சொல்லுகின்றது எங்களுக்கு டாலர் விலை குறைந்ததனால் எங்களுக்கு நஷ்டம் ஏற்படுகின்றது என்ற விஷயத்தை இப்பொழுதே முன்கூட்டியே அவர்கள் சொல்வதற்காக எத்தனிக்கின்றார்கள் என்பதையும் நான் இந்த நேரத்தில் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போல் எங்கள் பகுதியிலேயே மிக ஒரு பாரதூரமான பிரச்சனையாக இருக்கின்றது. இந்த டன்சினன் ரோடு என்பது மிக மோசமான நிலையிலே பாதிக்கப்பட்டிருக்கின்றது. ஏனென்றால் நூரேலியாவிலிருந்து 4 கிலோமீட்டர்கள் செய்யப்பட்டிருக்கின்றது. அதே போல அப்பகொத்மலை ப்ராஜெக்ட்ல 2 கிலோமீட்டர் செய்யப்பட்டிருக்கிறது. இடையிலே இருக்கின்ற தொழிலாளர்கள் அதிகமாக வாழ்கின்ற இந்த டன்சினின் பகுதியிலே ரோடு மிக மோசமாக இருக்கின்ற காரணத்தினால் ஆஸ்பத்திரிக்கு வர முடியாது, பாடசாலை பிள்ளைகள் இன்று பாடசாலைக்கு போக முடியாத ஒரு சூழ்நிலை அல்லது அவர்கள் மிக கஷ்டப்படுகின்ற ஒரு சூழ்நிலையை உண்டாக்கியிருக்கின்றது. ஆகவே அரசாங்கம் எதிர்காலத்திலே அபிவிருத்தி வேலைகள் செய்யப்படும் பொழுது நிச்சயமாக இதற்கு முதலிடம் கொடுக்க வேண்டும், அதை கட்டாயம் செய்யப்பட வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் வலியுறுத்தி இந்த நேரத்திலே இந்த வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
இலங்கட்ட ஹொனரபிள் சாமர சம்பத் தசாநாயக்க உபத்துமாட்ட மினிட்டு ஆட்டட
சபாபத்துமணி அப்பிட கொடுத்த மாதிரி ஹித்தட அமாரு முகதமே இட்ட இஸ்ல கதா கரலகியா அமைத்துமானவை ஸ்டில் அமைத்தி வேலா இருந்தாலும் ரடத்தினாத கல்ல போலினுத் அதெல்லாம் மினிசுத் மரல ஜனாதிபதி கணிக்கு ஜெதரலா ஆண்டுக்கு திணக்கிறப்பு ஆயத்தமாய் மே அப்பிட உகாண்டே வெடிமா ரத்து நூல் காரோ ஹிட்டிய மே பார்லிமெண்ட் ரத்து நூல் அத்தியமான ஞானக்காக அவடுக்கிய கட்டித்தமா இசிரிட்டி ரத்து நூல் காரோ ஞானக்காக ரத்து நூல் அப்பந்தபுக்கு புத்தோ அப்பி ரத்து நூல் பேந்து நெத்துவட ஞானக்கட கியாண்டு பெரி வச்சேவா அப்பி கிவா அப்பி ஞானக்கட கியாண்டு பெரி வச்சேவா மே பார்லிமெண்ட் அப்பி கிவா ரத்து நூல் பேந்து நெத்துவட அப்பி ஞானக்கட காவட கிய நெத்துவட ரத்து நூல் பேந்து நெத்துவட அப்பி ஞானக்கட கியாண்டு பெரியவா அப்பி கிவா ரணில் விக்ரமசிங்க வாத்த ஜனாதிபதியும் அகமதி வருவா கேளா சஜித் மாத்தா உபத்துமாட பேன்ன துங்கனி தட்டு உபத்துமா விபக்கினாக்கார காரியாலய இட்டியாட யாபத்தே போலிங்கால இன்னே ரணில் மாத்தா ஜனாதிபத்துவம் ஆவம் அம்பெண்ட எனிசா மங்க இதன்னு தான் சஜித் அமத்துமா சஜித் விபக்கினாயகத்துமாக பகின கலாவ நகின கலாவனே கோமன் நகின் நேனே பகின கலாவ தமாய் தான் தியனே நகின கலாவனே மேதாசுல தியனே எனிசா மே அது உதே எதுமாக விபக்கினாயகத்துமா கூவமே ஆண்டு பக்ஷ ஆயிட்டு மலகெதுரக்கு அண்டபே ரஸ்வி மத்தியாக அண்டபே போமா மாறு அன்னைக்கு மங்க எத்துமாட கீனா எத்துமா பதுல்ல கீழ வெளிமாட ரஸ்வீமட்டான கூட சினக நத்துவ உமாய பண்டிகை பயதிகா கிந்தல தீனும் සෙනගේනකම් පැය දෙකක් උමාවේ බන්ටක උඩට වෙලා ඉඳලා තියෙනවා. සෙනග ටිකක් බොහොම අමාරුවෙන් 7-800ක් එකතු කරගෙන තමයි රැස්වීම තියලා තියෙන්නේ. ඡන්දේ තිබ්බනම් බලා ගන්න තිබ්බා වැඩේ. අපිට වැඩිය මං හිතන්නේ හඳුන්කුරු අල්ලල්ලා ඡන්දේ කල්යනායකට සතුරු වෙන්න ඕන. සමහර විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. මොකද අපි දන්නවා ඒකම අපි කියන්න ඕන පෝලිං ගහලා ඉන්නේ ඊළඟට බඩු කැරගෙන යන්නේ ඊළඟට අපිට නෑ සීට්. අපේ මූලාසනේ මන්ත්‍රීතුමා ඔබතුමාලාට අපිට සීට් නැති වෙනවා. මොකද අර පැත්තෙන් ඔක්කොම පෝලිං වුණාම ඊළඟට සීට් නෑ. මොකද ඊළඟ අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති තමයි. ආයක කාටවත් වෙනස් කරන්න බෑ. ඔය ඥානක්කලා කිව්වේ නැතුවට ඥානක්කලාට ගිහ ගාවට ගියාය කිව්ව නැතුවට අපි කිව්වොත් දෙයක් හරියනවා. සා අනිවාර්යෙන් ජනාධිපති වෙනවා. හැබැයි එතකොට පෝලිමේ අපි නැති වෙයි. කමක් නෑ. එයා පැත්තේ කට්ටිය පෝලිං ගහන්න දැන් සූදානම් වෙලා සැදී පැදී ඉන්නවා. සජිත් මහත්තයා විතරක් වෙයි දන්නේ අන්තිමේදී. එහෙම වුණොත් අර ගියතරේ රනිල් මහත්තයාට හිටියා වගේ අපි ගිහින් හිටගමු එතන. ඒක තමයි අපි කරන්නේ. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන ලාල්කාන්ත බෝගම්බර රැස්වීමේදී කියනවා සජිත් මහත්තයාගේ අම්මාගේ පෙන්ෂන් එක කපන්න ඕන, මහින්ද මහත්තයාගේ පෙන්ෂන් එක කපන්න ඕන, ඒ වගේම මෛත්‍රීපාල මහත්තයාගේ පෙන්ෂන් එක කපන්න ඕන. ඒගොල්ලෝ පෞද්ගලික කරන මම ලාල්කාන්තගෙන් අහනවා කිව්වට කමන්නේ කෙලින් අනුරාධපුරයේ මිනිහෙක් ඇඩියට කෙලින් කතා කරන්න. අර අපේ ඉන්න මාධ්‍යවල ගෙදරින් ඇයින් වෙලා රෙදි ඇඳගෙන D10 ගෙදරින් ඇයින් වෙලා ගිහිල්ලා අනිත් කට්ටියගේ පෙන්ෂන් නතර කරාට කමන්නේ. නිකන් බෝගම්බර නැගලා ටී ෂර්ට් කෑල්ලක් ගහගෙන බඩු චුට්ටක් දාලා හැබැයි ඒ වෙලාවේ ඉඳලා හිටියේ. සජිත්ගේ අම්මා ප්‍රයිවට් එකට මොකද පෞද්ගලිකකරණය කරනවා. මෛත්‍රීපාල මහත්තයාට බැන්නා. මං කියන්නේ ඒ ජනාධිපතිවරුන්ගේ මුදල් කැපුවට කමක් නැහැ. හැබැයි කපන්න ඉස්සලා තමන් ඉන්න තැන D10 ගෙදරින් ඇයින් එලා අපේ මේ අහිංසක mantriවරු ඉන්නවා ඉන්න තැනක් නැතුව. එයා පාර්ලිමේන්තුවේ mantriවරෙක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් ඇයින් වෙලා ගිහිල්ලා මේ mantri නිවසෙන් ඇයින් වෙලා ගිහිල්ලා අපේ අහිංසක mantri කෙනෙකුට ගේ දීලා ඉවර වෙලා ඇවිල්ලා ඉවර වෙලා මේවා කිව්වනම් අන්න නම්බුකාර මිතියි. අපිට කිව්වත් අපි ගේ බාර දුන්නා. දැන් මම 2019 මූලාසනේ mantriතුමනි 10 මාසේ මහාමෙතිගෙන් ඇහුණා 11 වෙනිදට මහාමෙතිනි ලිදිවද බාර දුන්නා. අන්න ජෙනිවින් වෙලා කතා කරන්න ඕන. දැන් මේ සමහර JVP ගේ අය අනිත් කට්ටියගේ පෙන්ෂන් කතා කරනවා, පෙන්ෂන් කපන්න හදනවා. 2004 43ක් ආවා. අබැයි 39ක් හිටියා. හතරක් නැහැ 39ක් පාර්ලිමේන්තුවේ හිටියා. රුපියල් 40,000 ගානේ පෙන්ෂන් එක ගන්නවා. එක മന്ത്രി කෙනෙක් මේ වෙනකොට aran තියනවා 662,040,000. 6,00,000 නෙමෙයි. දැනට පෙන්ෂන් එක aran තියන 62,40,000 එක മന്ത്രി කෙනෙක්. එතකොට മന്ത്രിවරු 39 දෙනා 24,33,00,000. 60,000 මේ ආණ්ඩුවේ සල්ලි ජනතා විමිත 24,00,000 63,60,000. 63,60,000 මන් විශ්‍රාම වැඩි අවුරුදු 13ක් අරගෙන දිනනවා. ඒගොල්ලෝ ඒවත් මම කියනවා කමක් නැහැ. ඊටපු ජනාධිපතිවරුන්ගේ කපනවනම් ඈ විශ්‍රාමයට කපනවනම් ඒවා එයින් කරනවනම් අරවත් ගෙනල්ලා ගෙවන්න. දැන් මොනවද? දැන් සමහරුන්ගෙන් අහනකොට අපේ පැත්තේ ඉන්න අර ගිරෝ වගේ මයියංගනේ භාෂාවෙන් කතා කරන එකෙක් ප්‍රමන්ත විද්‍යාරත්න කියලා ඌ කියන්නේ මගේ 40,000 චෙක් එක ලියනවලු පළවත්තේ ඒගොල්ලන්ගේ කාර්යාලයට ලියලා එයාගේ නෝනා මන් දන්නවා ඥානක් එයාගේ නෝනාගේ නම ඥානවති අක්කා ටීචින් කරන රුපියල් එතුමිගේ පඩියෙන් කොහමද ළමයි බණ්ඩාරවල මහවිද්‍යාලය යන්නේ සමන්ත විද්‍යාලන්දේ බදුල් ලටවම ගෙවල් කුලියට ඉන්නේ කොහමද කන්නේ බොන්නේ කොහමද එතකොට කොහමද අර පඩිය මෙහෙට නෑ එහෙට චෙක් එක ලියලා එහෙන් ලියා ගන්නවා ඊට වැඩි ගාණා ඉතින් මේවා මම කියන්නේ මේවා මොනවයි දන්නේ මම කියනවා මේ ගාන ගෙවන්න මේවා ගෙවන්න ගෙවලා පිරිසුදු විදියට කතා කරන්න. දැන් ආපු ගම මොකද කියන්නේ චූන් වෙන්න. මේ ගැලරි චූන් කරන්න පුළුවන් ඕන මිනිහෙකුට. ගැලරි චූන් වෙන්න කතා කියනවා. ඡන්ද කාලයට ගිහිල්ලා. හැබැයි ගැලරි චූන් කරලා වැඩක් නැහැ. ගැලරියේ ඉන්න අය සතුටුයි. ප්‍රේමදාස මහත්තයාගේ නෝනාගේ පෙන්ෂන් එක කැපුවට. ඒ වගේම මෛත්‍රීපාල මහත්තයාගේ පෙන්ෂන් එක කැපුවා. මහින්ද මහත්තයාගේ පෙන්ෂන් එක කැපුවා කියලා. ඕකේ දශමක ආර්ථික වාසියක් එන්නේ නැහැ. ඒක නිසා මම කියන ඕගොල්ලොන්ගේ 39 දෙනාගේ පෙන්ෂන් ටික පරිත්‍යාග කරලා කපන්න පටන් ගන්න ඕගොල්ලෝ ඉස්සල්ලා ආදර්ශයක් දෙන්න. ඕගොල්ලෝ රටට ආදර්ශයක් දීලා අනිත් අය එක කපන්න පටන් ගන්න. සමහර අය කියනවා සමහර අය මෙතන ඉන්න සමහර අය කතා කරන්නේ නිකන් අද මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා. මැරිලා ඉපදිලා වගේ කතා කරන්න ලැහත්ති වෙන්න එපා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ඒ අයට කියනවා, ඒගොල්ලෝ හරියට ගියා නම් අනිත් අයට හරියට පාර පෙන්නුවා නම් මේ වෙනකොට මේ රට කොතනද කියන එක. හැබැයි මොකද කරන්නේ? අද වීරයෝ වගේ ජෙනිවින් විදියට අඳින්නේ. ඈ තමාර අය දැන් තමාර කොළඹ නගර සභාවට ඉදිරිපත් වෙ එක්කෙනෙක් කියනවා මං අනුන්ගේ ඇඳුම් අඳිනවලු මාර කෙලිය. දැන් අපිට එහෙම අනුන්ගේ ඇඳුම් අඳින්න ගියොත් මට අඳින්න කාගේවත් ඇඳුම් නැති වෙනවා. ඇයිද? මට මොකද්ද දෙන්න ඉන්නේ? මගේ ඇඳුම් අනුන්ගේ ඇඳුම් අඳින්න කතා කරනවා. අනුන්ගේ ඇඳුම් අඳින්න පුළුවන්ද අපිට? ඒ වගේ මේ නිකන් බයිලා ගන්න ඕනේ නැහැ. ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්ත කතා කරලා ඉවර වෙලා මේ රටේ දැන් ඒගොල්ලෝ කියන අරු ඉරේට දානවා ආපුගම.
ගරුමන්තුතුමා මේ කාලේ
විනාඩියක් දෙන්න. ඔක්කොම ඉරේට දාන්න පුළුවන්ද එහෙම? එහෙනම් ඔය ඒගොල්ලෝ කතා කරන විදියට අම්මට උඩු බන්ධනාගාර හදන්න වෙනවා ලක්ෂයක් විතර රටේ ඔක්කොම ඉරගද ඉරේට දාන්න. ඊළඟට පොලිස් පැමිණිලි නැහැ, උසාවි නැහැ, පෙරකදෝරුවන්ට වැඩ නැහැ, පොලිසියට වැඩ නැහැ, නඩුකාරොන්ට වැඩ නැහැ. ඇයි මේගොල්ලෝ ඔක්කොම හිරේ දාන්න යන්නේ? එහෙම හිරේ දාන්න බෑ පුළුවන්ද? එහෙම ක්‍රමයක් කොහෙද තියෙන්නේ? නඩුකාරොන්ට වැඩ නැති වෙනවා, පොක්ටස්ලට වැඩ නැති වෙනවා. ඈ හිරගෙවල් කොහෙද තියෙන්නේ? හිරගෙවල් හදලා ඉවර කරන්න වෙනවා. ඇයි මුන් ඔක්කොම අපිව දාන්න යන්නේ හිරේ? එහෙම දාන්න ගියොත් කී දාහක් දාන්නද දෙයියනේ? මුන් ඒක ගැලරි චූන් වෙන්න මුන් කතා කරනවා. ගැලරි චූන් කරනවා. ගැලරි චූන් වෙච්චාම
මෙහෙම
හිරේ දාන්න බෑ. ඉරේ දාන්න නඩුවක් දාන්න ඕන, බී රිපෝට් එකක් ගන්න ඕන, උසාවි ගෙනියන්න ඕන, නඩුකාරයා සායිමකට පස් වෙන්න ඕන, වැරද්ද පිළිගන්න ඕන, උසාවියකට දාන්න. එහෙම උසාවි දාන්න පුළුවන්ද? ඒ නිසා මේගොල්ලෝ කියන කතා අහලා ගැලරි චූන් වෙනවා. දැන් නම් ගැලරිය ඉවරයි. තව මාස 6ක් ඇදුනොත් ඇදිලා ඉවරයි ඔක්කොම. දැන් බහින කලාව දෙපැත්තේම නගින කලාව ඉවරයි. බහින කලාව තමයි
බහින
කලාව ටෙලිෆෝන් එකේ බහින කලාව. ටෙලිෆෝන් එක නම් කොහමද
මන්තර
මුක්කුව ගහයි. එහෙමනම් මේ වෙලාව ඉවරින්ද නවතිනා නැත්තම් නවතින්නේ නැහැ.
ස්තුතියි. ඊළඟට හොන්රබල් සෙල්වරාසා ගජේන්ද්‍රන් உங்களுக்கு 5 நிமிடங்கள் ஒதுக்கப்பட்டுள்ளது.
மதிப்புக்குரிய அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, உள்ளூராட்சி மன்ற தேர்தலை நடத்த வேண்டும் என்ற அடிப்படையிலே இங்கே ஒரு பிரேரணை விவாதிக்கப்பட்டு கொண்டிருக்கின்றது. இந்த சந்தர்ப்பத்திலே தமிழ் தேசிய மக்கள் முன்னணியினராகிய நாங்கள் எங்களுடைய கட்சித் தலைவர் கஜேந்திரகுமார் பொன்னம்பலத்ததும் என்னுடையதும் நமது கட்சியினுடையதும் நிலைப்பாடு என்பது இந்த தேர்தலானது உடனடியாக நடத்தப்பட வேண்டும், இந்த காரணம் கொண்டும் இதனை பிற்போடக்கூடாது என்பது எங்களுடைய நிலைப்பாடு. இந்த தேர்தலுக்கு நிதி இல்லை என்று சொல்லி சொல்லப்படுகின்றது. எங்களை பொறுத்தவரையிலே வடக்கு கிழக்கு தமிழ் தேசத்தை யுத்தம் முடிந்து 13 ஆண்டுகளுக்கு பின்னரும் ஆக்கிரமித்து நிலை கொண்டிருக்கின்ற ஸ்ரீலங்கா ஆயுதப்படைகளுக்கு ஒதுக்கப்பட்டிருக்கின்ற நிதியை வெட்டி அந்த நிதியை பயன்படுத்தி இந்த தேர்தலை உடனடியாக நடத்த முடியும். தமிழ் மக்கள் மீது ஒடுக்குமுறை பிரயோகிக்கப்பட்டு கொண்டிருக்கின்ற இந்த நிலைமையிலே அந்த இராணுவத்திற்கு ஒதுக்கப்படுகின்ற நிதி மற்றும் தொல்பொருள் திணைக்களம் ஊடாக வடக்கு கிழக்கிலே தமிழர்களுடைய பிரதேசத்திலே திட்டமிட்ட சிங்களமயப்படுத்தல் நடவடிக்கைகளுக்காக செலவிடப்படுகின்ற நிதியையும் அதிலிருந்து எடுத்து இந்த செயல்பாடுகள் இந்த தேர்தலுக்காக பயன்படுத்த முடியும். அது மட்டுமல்லாமல் வன வளங்கள் பாதுகாப்பு திணைக்களம் என்ற பெயரிலே எங்களுடைய தேசத்தின் மீது திட்டமிட்ட அடிப்படையிலே மேற்கொள்ளப்படுகின்ற ஆக்கிரமிப்பு நடவடிக்கைகளை நிறுத்தி அந்த நிதிகளையும் இந்த தேர்தல் நடவடிக்கைகளுக்காக பயன்படுத்த முடியும். ஆகவே சாட்டு போக்குகளை சொல்லி இந்த அரசாங்கம் தோல்வியை சந்திக்க பயத்திலே இந்த தேர்தலை எதிர்கொண்டால் நிச்சயமாக சிங்கள மக்கள் ரணில் விக்ரமசிங்கவை முட்டையும் மஹிந்த ராஜபக்ச கோட்டாபய ராஜபக்ச அரசாங்க தரப்பையும் அவர்கள் முட்டாக நிராகரிப்பார்கள் என்ற அச்சம் காரணமாக இந்த தேர்தலை பிற்போடுவதை தவிர்த்து தொடர்ந்தும் இந்த நாட்டை ஒரு அழிவு பாதைக்குள் கொண்டு செல்லாமல் நீங்கள் ஒரு ஜனநாயக ரீதியான தேர்தலுக்கு நீங்கள் உடனடியாக முகம் கொடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே நான் ஆணித்தரமாக வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதே நேரத்திலே இந்த உங்களுடைய அரசாங்கத்தினால் சர்வதேச சமூகத்தை ஏமாற்றுவதற்காக உருவாக்கப்பட்டிருக்கிற ஆணைக்குழுக்களிலே மனித உரிமைகள் ஆணைக்குழுவும் ஒன்றாக இருக்கிறது. அந்த மனித உரிமைகள் ஆணைக்குழுவானது கடந்த 2 ஒரு வடக்கு மாகாணத்திலே சில சந்திப்புகளை மேற்கொண்டிருந்தது. அந்த சந்திப்புகளுக்கு பிற்பாடு ஜனாதிபதிக்கு ஒரு பரிந்துரை செய்திருப்பதாக ஒரு அறிக்கை ஒன்று வெளிவந்திருக்கின்றது. அந்த அறிக்கையிலே வடக்கு கிழக்கிலே இடம்பெற்ற யுத்த குற்றங்கள், மனித குலத்துக்கு எதிரான குற்றங்கள் தொடர்பாக உண்மைகளை கண்டறிதல் தொடர்பான ஒரு ஆணைக்குழு அமைப்பதற்கு அவர்கள் இணங்கியிருப்பதாக ஒரு உண்மைக்கு புறம்பான அப்பட்டமான பொய்யொன்று அந்த அறிக்கை ஊடாக வெளிப்படுத்தப்பட்டிருக்கின்றது. அதேபோன்று காணாமலாக்கப்பட்டவர்கள் விடயத்திலும் ஒரு உள்ளக பொறிமுறை மூலம் அந்த விடயங்களை முடிவுக்கு கொண்டு வருவதற்கு அந்த கூட்டை நாங்கள் முற்றாக நிராகரிக்கின்றோம். மனித உரிமைகள் ஆணைக்குழு ஒரு நீதிபதி ஒருவருடைய தலைமையிலே இருந்தாலும் கூட அந்த அரசாங்கத்தினுடைய அழுத்தங்கள் காரணமாக அந்த மதிப்புக்குரிய அந்த நீதிபதியினுடைய தலைமையிலான அந்த ஆணைக்குழு வந்து ஒரு அப்பட்டமான 100% பொய்யான ஒரு அறிக்கையை சமர்ப்பித்திருப்பதை நாங்கள் நிராகரிக்கின்றோம். அவருடனான அந்த சந்திப்பிலே, யாழ்ப்பாணத்திலே நடைபெற்ற ஒரு சந்திப்பிலே எங்களுடைய அமைப்பின் சார்பிலே சட்டத்திரணி சுகாஸ் அவர்கள் கலந்து கொண்டிருந்தார். அவர் மிக தெளிவாக உள்ளக பொறிமுறையை நிராகரித்து ஒரு இனப்படுகொலைக்கு ஒரு முழுமையான சர்வதேச பக்கச்சார்பற்ற விசாரணை நடத்தப்பட வேண்டும் என்பது எங்களுடைய அமைப்பினதும் பாதிக்கப்பட்ட மக்களினதும் நிலைப்பாடு என்பதை தெளிவாக அங்கே பதிவு செய்து மனித உரிமைகள் பேரவையினுடைய கூட்டத்தில் நடைபெறுகின்ற இந்த சந்தர்ப்பத்திலே நாங்கள் மிக தெளிவாக சொல்லுகின்றோம், தமிழ் மக்கள் மீது ஸ்ரீலங்கா ஆயுதப்படைகள் திட்டமிட்ட அடிப்படையிலே ஒரு இனப்படுகொலையை கட்டவிழ்த்து விட்டிருந்தார்கள். மகிந்த ராஜபக்ச கோட்டபாய ராஜபக்சவருடைய வழிநடத்தலிலே இந்த இனப்படுகொலைக்கு ஒரு முழுமையான சர்வதேச பக்கச்சார்பற்ற விசாரணை ஒன்று நடத்தப்பட வேண்டும். மனித உரிமைகள் பேரவைக்குள் முடக்கப்பட்டிருக்கின்ற பொறுப்புக்கூறல் விவகாரம் சர்வதேச குற்றவியல் நீதிமன்றத்தை நோக்கி அல்லது விசேட குற்றவியல் தீர்ப்பாயம் ஒன்றை நோக்கி கொண்டு செல்லப்பட வேண்டும் என்பது தமிழ் தேசிய மக்கள் முன்னணியினுடைய உறுதியான நிலைப்பாடு என்பதனை இந்த இடத்திலே நாங்கள் பதிவு செய்து கொள்கின்றோம். சர்வதேச ராஜதந்திரிகள் இந்த மேற்கு நாடுகள் இன்று இந்த ரணில் விக்ரமசிங்கே தங்களுக்கு சார்பான ஒருவர் என்பதற்காக சீன சார்பு ராஜபக்சர்களை இந்த படத்தில் இருந்து அகற்றிய பிற்பாடு இந்த ஒரு பொய்யான அறிக்கை ஒன்றை வெளிக்கொண்டு செய்து பாதிக்கப்பட்ட மக்களுடைய விருப்பங்களின் அடிப்படையிலே இந்த பொறுப்புக்குரல் விவகாரமும் காணாமல் போனோர் விவகாரமும் உள்ளகத்திற்குள் கையாளப்படுவதான ஒரு தீர்மானத்தை ஜெனிவாவிலே நிறைவேற்றுவதற்கு முற்படுகின்றார்கள். இதனை நாங்கள் வன்மையாக கண்டிக்கின்றோம். மன்னிக்கவன் ஒரு நிமிடம் கொடுங்கள். அதே நேரத்திலே இந்த மயிலத்த மடுவிலே மாதுரோய அபிவிருத்தி திட்டத்தின் கீழ் அங்கே ஒரு சிங்களமயப்படுத்துகின்ற நோக்கத்தோடு தமிழ் பண்ணையாளர்கள் தொடர்ச்சியாக தாக்கப்படுகின்றார்கள். தமிழ் பண்ணையாளர்களுடைய மாடுகள் தொடர்ச்சியாக அளிக்கப்படுகின்றன. இந்த செயல்பாடுகளை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். அதே நேரத்திலே வடமாகாணத்தில் இந்திய மீனவர்கள் தொழில் செய்வதற்கு அனுமதி வழங்கப்பட இருப்பதாக அறிகிறோம். முயற்சிகள் நடைபெறுகின்றது, அதனை நாங்கள் முற்றாக நிராகரிக்கிறோம். அமைச்சர் டக்ளஸ் சேவானந்தா குலத்தை கெடுக்கும் கோடரி காம்பாக இருந்து இந்த இலங்கை அரசோடு சேர்ந்து தமிழர்களுடைய பொருளாதாரத்தை அளிப்பதற்கு துணை நிற்பதையும் நாங்கள் வன்மையாக கண்டித்து என்னுடைய கருத்துக்களை ரவி செய்கின்றேன். நன்றி.
நன்றி. இலங்கட்ட ஹானரபிள் உத்திக பிரேமரத்னே, யூ ஹவ் 5 மினிட்ஸ்.
அவசராய் முகலாசனே, மெத்திவர்ணே தம அது தவசை அப்பே விவாதைய சந்தையக் பவத்தீம சக கல் தபீம மே விழாவே ஜனதா வகை அவசியதாவே அவசியதாய வெனுவேன் அப்பி தீந்து தீர்ண கண்ணே கெசேது மெத்திவர்ணே தீர்ணீகரணே ஜனதா அவத்தமாய் ஜனதா பரமாதிபத்திய மத தமாய் அப்பி ஹமோம பார்லிமேந்தோட என்ன பரமாதிபத்திய பலே தீன ஜனதாவட்ட நாங் அப்பி உசாவி மகாதிகரணே அப்பி ஏ தீந்தோ இல்லன்னாய் கமிஷன் சபாவலிங் இல்லன்னாய் நேத்துவ மம யோஜனா கரண்ண கெமதி அப்பி ஜனதாவகே அஹமோ மே விழாய் மெத்திவர்ணே அவசியது கேல ஜனதாவட மெத்திவர்ணேக் அவசியாய் நாங் அப்பிட்ட எத்தனை இஹாட்ட ஏ பிலமதுவ வெட கரண்ண புலுவா ஜனமத விசாரணையாக கீன வச்சனே பர வெடி வகே நாங் அப்பி அலுத்து விதியட ஹிதனவானாங் அப்பி டிஜிட்டல் போட்டக்காக கமு ஜனதாவட கதா கரல அப்பி ஏகே ஐடி நம்பர் எக்க தாலா மெத்திவர்ணேக் அவசியதன் எத்த கீர்ண தீர்ணே அப்பி ஜனதாவகேங் இல்லகாம் மங்கிதன்னே ஏகதமா மே விழாவே சுதுசுமதே அப்பே ரட்டே தீன பிரமுகதா லைஸ்சு அட்ட அணுவ ஜனதாவட மமனாங் விசுவாச கரண்ணே நெஹ மெத்திவர்ணேக் மே மோகத்தே அவசியாய் கீல மே மோகத்தே ஜனதாவட மே ரட்டே தீன அப்பி அத்துலு அப்பி ஹமோட்டம ரட்டே தீன பிரமுகதா லைஸ்வே தீன பிரச்சனம் மே வேல் துணே பிரச்சனை தீன அப்பே ரட்டே மினிசுண்ட கண்ண பொண்ண தீன அசீருதாவே மே விழாவே அப்பி ஏவெனுவெங் மங்கிதானே அப்பி இதில் வெட கரண்டோனே ருபியால் விசுவிப்பந்தாக படியாக கண்ண அனுராதபுரே வகே கம் பிரதேசவலிங் கொலம்பாவில்லா ரக்கியாவகர்ண தருவேக்கே போர்டிங் ஆசுவ கத்தாம ருபியால் 9000 விதர வேணும் எத்தனை இஹாட கோமதி ஆ ஜீவித்தியா கன ஹிதான் ருபியால் 50000 மாசிக வெட்டுப்பாக் கத்தாத் ருபியால் 100000 மாசிக வெட்டுப்பாக் கத்தாத் மே சீக்ரேன் இஹல யான மிலகரான் நிசா හැම දෙයකම මිල ඉහළ යාම නිසා අද මේ වෙනකොට රටේ මිනිසුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ නිසා මේ ආර්ථිකය ගොඩනගන්න නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න අපි අවධානය යොමු කරන්න ඕනේ. නිෂ්පාදනයේ තමයි අපි ගොඩනගන්න ඕනේ. අඩුගානේ මිල අධික වෙන කෑම ප්‍රශ්නයට හෝ අපිට විසඳුමක් ලබා ගන්න පුළුවන් නිෂ්පාදනයට මුල් තැන දුන්නොත්. අනුරාධපුරයේ කියන්නේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ සෑහෙන්න ගොඩනගන පරිසරයක්. මේ වෙනකොට කන්න රැස්වීම ඔක්කොම පවත්වනවා. මං කෘෂිකර්ම අමාත්‍යවරයා නැතත් කොහෙන් හරි මේක දැකලා ජනතාවට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. මේ වෙලාවේ ඒගොල්ලන්ට මොකක්ද දෙන නිර්දේශය, පොහොර සම්බන්ධව දෙන නිර්දේශය මොකක්ද? ප්‍රමාද නොවී මේ නිර්දේශ අවශ්‍යයි. හැම වෙලාවෙම පොහොර සම්බන්ධව විසඳුම් එනකොට එක්කෝ වැහැලා ඉවරයි, නැත්නම් පරිසරය වෙනස් වෙලා ඉවරයි. එහෙම නැතුව මේ වෙලාවෙවත් ගොවීන් බලාපොරොත්තු වෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිර්දේශය පොහොර නොමිලේ දෙනවද, එහෙම නැත්නම් සහනාධාර දෙනවද, එහෙම නැත්නම් ඩිස්කවුන්ට් එකක් දෙනවද, මොකක්ද කියන එක නොමිලේ දීම සහ සහනාධාර පිළිබඳව මගේ පෞද්ගලික එකඟතාවයක් නැහැ. මං හිතන්නේ මිනිස්සුත් සහනාධාර බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා කියලා. නමුත් ඒකනේ තියෙන ක්‍රමේ. ඒ ක්‍රමයට අනුව කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියන දැනුවත් කිරීම අපේ රටේ ගොවීන් වෙනුවෙන්.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
විශේෂයෙන් අනුරාධපුරයේ මේ වෙනකොට අතිරේක භෝග වලට යොමු වීමේ ප්‍රවණතාවය වැඩි. මුං, කව්පි, ඒ වගේම සෝයා වගේ දේවල් අනුරාධපුරයේ ගොවීන් වගා කරනවා. එතකොට මීට අවුරුදු දෙකකට කලින් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා පොහොර සහනාධාරය හෝ පොහොර අඩුමිලට. නමුත් දැන් ඒක ලැබෙන්නේ නැහැ. නැවතත් ඒක ලබා දෙන්න කියලා මම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාට ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද ලොකු නැඹුරුතාවයක් තියෙනවා. 30% වගේ ප්‍රමාණයක් අතිරේක භෝග හෙක්ටයර් 125,000 වගේ වගා කරනවා යලකන්නේ. ඒකෙන් 30% ප්‍රමාණයක් අතිරේක භෝග නිෂ්පාදනය කරන නිසා ගොවීන්ගෙන් අපිට ඒ ප්‍රයෝජනේ මේ වෙලාවේ මේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙලට අපිට ලබා ගන්න පුළුවන්. ගිය වතාවේ පෝෂණ උණතාවයක් වුණා කියලා කිව්වා මේ කහ රෝගය වීවලට වැළඳීම නිසා. ඒකට මොකක්ද දෙන පිළිතුර? මේ වතාවෙත් ඒ වගේ අර්බුදයක් එන්න පුළුවන්ද? මෙවැනි වූ ප්‍රශ්න ගණනාවකින් ගොවීන් පෙළමින් පවතිනවා. ඒ වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් මං හිතනවා උත්තර අනුරාධපුරයේ ගොවීන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා කියලා. ස්තුතියි.
ඊළඟට හොනරබල් ඉන්දික අනුරත හේරත්, you have 8 minutes.
බොහොමත්ම ස්තුතියි මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමාට. මොකද මේ විපක්ෂේ හරි එහෙමත් නැත්නම් ස්වාධීන හරි කණ්ඩායමක් විදිහට පෙනී හිටියත් මං හිතන්නේ රටේ අවශ්‍යතාවය මේ වෙලාවේ යථාර්ථයේ තේරුම් අරගෙන එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම ගැන. මොකද අපි විපක්ෂයට ගියා වුණත් අපේ දේශපාලන කෝණේ ඊට වඩා වෙනස්. ඒ නිසා ඒ දේශපාලන කෝණයට එහා ගිහිල්ලා ඔබතුමා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේ එමත් නැත්නම් ඒ දුෂ්කර පළාත්වල ඉන්න ගොවි ජනතාවත් ඒ ජන ජීවිතයත් ගැන කතා කරලා යථාර්ථය ගැන කතා කිරීම, මැතිවරණය කෙසේ වෙතත් ජනතා අවශ්‍යතාවය ගැන කතා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මේක ඉබේ පහළ වෙච්ච, එහෙම නැත්නම් ඉබේ ඇති වෙච්ච ක්‍රියාවලියක් නෙවෙයි. ඒක අපි කියන්න ඕන. මොකද අපි එහෙම කියන්නේ 2019 දී අපි ළඟ තිබුණා සංචිත විදිහට විදේශ මුදල් ඇමරිකානු ඩොලර් මිලියන 6000කට වඩා. හැබැයි ණය ගෙවන්න අපිට තිබුණා මං හිතන්නේ ඇමරිකානු ඩොලර් 4000කටත් වඩා වැඩි මුදලක් අපිට 2019 ණය ගෙවන්න තිබුණා. මේක 20ට එද්දී ආදායම් තත්ත්වේ කොහොම කඩා වැටුණාද කියලා අපි දන්නවා. සංචාරකයෝ බිඳුවට වැටුණා. අපේ දකුණද නැගෙනහිරද එහෙම නැත්නම් රට වටා තිබිච්ච සංචාර කලාප වැහුණා මේ පාස්කු මහා බෝම්බ ප්‍රහාරයත් එක්ක. ඒ වැහුණට පස්සේ 2020 මේ සංචිත 5185ක් තියෙද්දි ඒක 4000ක අපි ණය ගෙවීම සඳහා පාවිච්චි කළ යුතුව තිබුණා. ඒ නිසා මම මේ කිව්වේ මේ ගෝඨාභය රාජපක්ෂ දෑවැද්ද වගේ මේ සියලු දේවල් මේ රටට උරුම කළේ නැහැ. එතුමාට අන්තිමේට 21 භාණ්ඩාගාරයේ විදියට සංචිත ඉතුරුනේ 1200යි. හැබැයි අපි 4500ක් 5000ක් විතර ණය ගෙවන්න ලෑස්ති කරලා තිබුණා. ඒ ණය ගෙවිය යුතුව තිබුණා. ඒ කාල වකවානුව තුල තමයි ගෝටා ගෝ හෝම් කියලා එමත් නැත්නම් අපේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු මේ ක්‍රියාවලියට බය වෙලා සමහරු ස්වාධීන වෙලා සමහරු විපක්ෂයට ගිහිල්ලා සමහරු මේ 3-2ක තිබිච්ච ආණ්ඩු බලය නැති කරලා මේ රට මේ තත්ත්වයට ගෙනාවේ. දැන් මැතිවරණ ගැන කෑ ගහන්න ඕන ඒගොල්ලෝ. මොකද හේතුව ඒගොල්ලන්ට පැවැත්ම තියෙන්නේ චෝදනාවෙන් සහ මැතිවරණයක් පෙන්න දේශපාලන කිරීමෙන්. මම හිතන්නේ ඒක හරි මේ නිന്ദා සහගතයි ලැජ්ජා සහගතයි. මොකද ජනතාව මේ සියලු දෙනා පාර්ලිමේන්තුවට අපි හැමදාම කියනවා එවන්නේ මේ පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාව වෙනුවෙන් යම් කිසි දෙයක් කරයි කියලා. ඒකට තමයි මේ කාලේ තියෙන්නේ. දැන් මේ මැතිවරණේ ජනතාවට මොකද්ද කරන්න පුළුවන්? ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට අදහස් දෙන්න, අදහස් ගැන කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. ඒක මැතිවරණ හරහා පිළිඹු වෙනවා. ඒ ජාතික මැතිවරණ. මේ පළාත් සභාව, ප්‍රාදේශ සභාව කියන මැතිවරණ මේ ඉන්න උදවිය, විපක්ෂය අද කටයුතු කරන උදවිය අවුරුදු 3ක් සමහර පළාත් සභා අද වෙනකන් නැහැ. අවුරුදු 3ක් එදා ප්‍රාදේශ සභා ඡන්දේ තියන්නේ නැතුව මේගොල්ලෝ කටයුතු කරා. එදා JVP එක මොකද්ද කරේ? ජනතා විමුක්ති පෙරමුණ එදා කටයුතු කරේ අද ඉන්න ජනාධිපතිතුමාගෙන්, එදා හිටපු අගමැතිතුමාගෙන්. ඒ වගේම යහපාලනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් කිව්වේ පක්ෂයට යම්කිසි වැඩපිළිවෙලක් හැදෙන බහුතරයක් අපි විපක්ෂයට ගියා වුණත් ඒ ප්‍රතිඵලේ අපේ ඔළුගෙඩි ගාණයෙන් පෙන්වන්න පුළුවන් ක්‍රමයක් හදනවා මිසක් යථාර්ථවාදී ක්‍රමයක් හදනවා කියන එක නෙවෙයි. ඒ නිසා සිද්ධ වුණේ මොකද්ද? මේ පළාත් පාලන මැතිවරණයෙන් සබකයෙන් ගාන 4000 5000 නැවතිච්ච තිබිච්ච එක 8000කට එහා ගියා. ඒකෙන් මොකද්ද සිද්ධ කරගත්තේ? වැඩිම වාසිය, වැඩිම ප්‍රතිලාභය ගත්තේ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් මුළු ලංකාවෙම ජනතා විමුක්ති පෙරමුණට පත්වෙන එක මන්ත්‍රීවරු මං හිතන්නේ 4-500කට වැඩි වුණා. ඒකෙන් මොකද්ද සිද්ධ වුණේ? පක්ෂ අරමුදල බිලියන භාගයකට, පක්ෂ අරමුදල මේගොල්ලෝ මේ හරහා මිලියන 500කට වඩා රාජ්‍ය ආදායමෙන් භාණ්ඩාගාරයෙන් එහෙම නැත්නම් පළාත් පාලනයෙන් ලබා ගත්තා. මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ කැම්පේන් එක. ඒ නිසා මේගොල්ලෝ මේ දැන් බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණය අපිට හොඳයි, ඒ නිසා මේ මැතිවරණය ගත යුතුයි. ඒ නිසා මොකද්ද කරන්නේ? විශ්වවිද්‍යාල ඇතුළට දේශපාලනය ගෙනිච්ච එදා ඉඳලම විශ්වවිද්‍යාල දරුවොත් අද සමහරවිට අද ඉතාම රටේ වැදගත් තැන්වල කටයුතු කරන සමහරු ප්‍රාදේශීය ලේකම්වරු, සමහරු දිස්ත්‍රික් ලේකම්වරු, සමහරු අමාත්‍යාංශ ලේකම්වරු එදා ගිහිල්ලා මේ අරගල වලට පාවිච්චි කරපු ඒ සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, සමහරු වෛද්‍යවරු, සමහරු නීතිඥයෝ, සමහරු ඉහළ පෙළේ රැකියා කරන අය. ඒ නිසා ඒගොල්ලෝ එතනින් අමාරුවෙන් හරි මිදුණා. හැබැයි තාම මේ ගොඩේ ඉඳගෙන මේ දරුව පාවිච්චි කරමින් දේශපාලනය කරන කාලකන්ණි තක්කඩිකමක් තියෙනවා. ඒක නිසා තමයි මම එකඟ වෙනවා මහින්දානන්ද අලුත්ගමගේ ගරු ඇමතිතුමාත් ප්‍රකාශ කරා අන්තවාදයයි ත්‍රස්තවාදයයි පාවිච්චි කරලා දේශපාලනය කරනවා කියලා. අන්තවාදයේ ත්‍රස්තවාදයේ පාවිච්චි කරලා ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරන්නේ කොහොමද කියන එකට අමුතුවෙන් හොයන්න බලන්න දෙයක් නැහැ. ඊබ්‍රහීම් මහත්තයව 2015 ජාතික ලැයිස්තුවට ජනතා විමුක්ති පෙරමුණ ගත්තා. ඒ ඊබ්‍රහීම් මහත්තයාගේ දරුවෝ දෙන්නෙක් බෝම්බ හැදුවා. ඊබ්‍රහීම් මහත්තයව ගෙදර තියාගෙන ගේ ඇතුලේ බෝම්බ හැදුවා. බෝම්බ හදලා කතෝලික ජනතාව දේවස්ථානෙට යද්දී ඒ දේවස්ථානෙට ගිහිල්ලා ඒ දරුවෝ බෝම්බ පුපුරගත්තා. ඊබ්‍රහීම් මහත්තයාගේ දරුවෝ ඒ ඊබ්‍රහීම් මහත්තයාගේ දරුවෝ දෙන්නෙක් පාස්කු බෝම්බය පුපුරගත්තා කතෝලික කටුව පිටිය දේවස්ථානෙත්, ඒ වගේම මේ හෝටල් වලත්. ඒ කටයුතු එක්ක
ගරුමන්ත්‍රීතුමාට විනාඩි 2ක් කාලයක්.
ඒ නිසා ගරුමන්ත්‍රීතුමනි මං හිතන්නේ තව විනාඩි 2ක කාලයක් අමතරව රොෂාන් ඇමතුමාගෙන් මට ලබා ගත්තොත් මං හිතන්නේ මම ස්තුතිවන්ත වෙනවා. මං එතුමාට ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා මේව රටේ කතෝලික ජනතාව දැනුවත් විය යුතුයි. අද පපුවට ගහ ගන්නවා මහා මොළකාරයා හොයන්න ඕන කියලා කියනවා, ආණ්ඩුවට චෝදනා කරනවා, හිටපු ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, පොලිස්පතිවරයාට චෝදනා කරනවා. හැබැයි අන්තවාදයේ වපුරවමින් ඒගොල්ලෝ ඊබ්‍රහීම්ව තමුගේ පක්ෂයට ගත්තා. මොකද ඊබ්‍රහීම්ගේ තියෙන සුදුසුකම, ඊබ්‍රහීම්ගේ තියෙන එකම සුදුසුකම මුදල නිසා තමයි ඊබ්‍රහීම්ව තමුන්ගේ පක්ෂේ ජාතික ලැයිස්තුවට අරගන්නේ. ඒ නිසා තමයි ඊබ්‍රහීම්ට වගකීමක් හම්බෙන්නේ අන්තවාදය ව්‍යාප්ත කරලා ත්‍රස්තවාදය මේ රටේ ඇති කරන්න. ඒ නිසා මේකෙන් ඒගොල්ලන්ගේ කට පාවිච්චි කරලා, වචන පාවිච්චි කරලා කතෝලික ජනතාව ඇඳුවට පියතුමන්ලට මේව ප්‍රකාශ කරාට, පපුවට ගහගත්තට හෘද සාක්ෂිය බුරබුරා ඒගොල්ලන්ට කියයි, උඹලා බෝම්බ පුපුරගන්න සල්ලි වෙනුවෙන්, එහෙම නැත්නම් කතෝලික ජනතාව මරන්න ඒ අන්තවාදීන්ගේ මුදල් වෙනුවෙන් කටයුතු කරපු අයට තමුන්ගේ පක්ෂ තනතුරු දුන්නා කියලා. ඊළඟට මේ ඊයේ පෙරේදා සිද්ධ වුණා අර පොහොර ගේන එක සම්බන්ධයෙන් ගැටලුව. දැන් අද ඒගොල්ලන්ගේ ලයිස්තුවට පොහොර ගෙන්නපු මිනිස්සයා අපේ එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරු ඇහුවා කොහෙටද ඔය සල්ලි ගියේ කියලා. ඈ සමගි ජනබලවේ සේවකගේ මන්ත්‍රීවරු ඇහුවා කවුද ඔය පෝරගෙන ආවේ කියලා. දැන් හොයාගන්න වත්තල නගර සභාවට අද මේ ලයිස්තුවේ ඡන්දෙ ඉල්ලනවා ඔන්න ඔය පෝරගෙන ආපු මිනිස්සයා. ඒ නිසා අනුර කුමාර දිසානායකගේ වැඩසටහන් වැඩපිළිවෙළවල් දැන් එළි වෙන නිසා අනුර කුමාර දිසානායක දන්නවා දැන් හදපු පිට්ටනිය ක්‍රමක්‍රමයෙන් දියවේගෙන යනවා තමුන්ට ඉඩ කඩ නැහැ කියලා. සජිත් වැඩ්ඩෙක්ද? සජිත් ප්‍රේමදාස කියන්නේ අසාර්ථකේ ප්‍රතිමූර්තිය. සජිත් ප්‍රේමදාස කියන්නේ වැඩකාරයෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස වැඩකාරයෙක් කියලා අද කතා කරද්දි කියනවා මට ආර්ථිකය හදන්න පුළුවන්, මට රටවල් වලින් උදව් ගන්න පුළුවන්, මට ඕන රටක භාෂාව කතා කරන්න පුළුවන්, මම ගිහිල්ලා ඕන රටකින් උදව් අරගන්නම්. ඒක කරන්න ඕනේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා හරි අගේට ඒ කටයුත්ත කළා. එතුමාට මේ ලැබිච්ච අභියෝගේ එතුමා බාර අරගෙන එතුමාට ඒ අභියෝගේ බාර ගන්න අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පූර්ණ දායකත්වයේ සහයෝගය ඒ පක්ෂේ නායකයන් ඉඳන් හිටපු ජනාධිපතිතුමාගෙන් අපි සියලු දෙනා ලබා දුන්නා. එතුමා ඒ වගකීම අරගෙන අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කරලා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු ඒ වැඩ කටයුතු අවසන් කරගෙන මේ මාසේ අන්තිම වෙද්දී ඒ අරමුදල් ලැබෙනවා. ඒ අරමුදල් ලැබෙනවා කියලා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරපුවාම පෙරේද දවසේ ජනාධිපතිතුමා විපක්ෂ නායකතුමාගේ මූණ ඇඹුල් වුණා. හරිම කනගාටුවක් ඇති වුණා. මම බයක් ඇති වුණා. මොකද දැන් රට ගොඩ යනවනේ, ඩොලර එක අඩු වෙනවනේ, බඩු මිල අඩු වෙනවනේ, අත්‍යවශ්‍ය සේවාවන් අඩු වෙනවනේ, විදුලි බිල අඩු කරන්න පුළුවන්නේ. ජනතාව ඉල්ලුවේ මේකයි. ඒ නිසා තමයි අනුරාධපුරේ මන්ත්‍රීතුමා කිව්වේ ජනතාව ඉල්ලන දේ දෙමු. මැතිවරණේ ඕන, ප්‍රජාතන්ත්‍රවාදී බලන්න ඕන, රටක තියෙන්න ඕන. යුරෝප සංගමයේ මේ වෙලාවේ එක කතා කරන්නේ නැහැ. ජාත්‍යන්තරයක කතා කරන්නේ නැහැ. ජාත්‍යන්තරය කියන්නේ උඹලා මේ මුදල් ටික පරිස්සම් කරලා උඹලා මිනිස්සුන්ට සහන දීපල්ලා, උදව් කරපල්ලා, වැඩ කරලා මේ මිනිස්සු ආරක්ෂා කරපල්ලා කියලා. සජිත් ඕක කරන්න පුළුවන්? සජිත් ප්‍රේමදාසර ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ඕක කරන්න බෑ. එතුමා සංස්කෘතික අරමුදලට කරපු දේ රටට කෙරුවොත් රටට මොනවා වෙයිද? එතුමා මං හිතන්නේ සමෘද්ධි අරමුදලට කරපු දේ රටට කෙරුවොත් මොනවා වෙයිද? මේ සියල්ල බංකොලොත් කරලා තමයි අමාත්‍යංශේ බාර දුන්නේ. එතුමා නිවාස අධිකාරියට කරපු දේ රටට කළොත් මොනවා වෙයිද? සජිත් ප්‍රේමදාසට බෑ. ඒ නිසා එතුමා මේ කරපු විනාශේම පාඩුව මං හිතන්නේ තව වසර දෙක තුනකට හරි ගස්සන්න බෑ. ඉංජිනේරු සංස්ථාවේ ගෝලිය අරගෙන ගිහිලා නෝලාගේ සැලුන් එකේ දාලා වැඩ කෙරෙව්වා. ඉතින් මේවා යම්කිසි නායකයෙක් කළ යුතු දේවල්ද? එතනම අවසන් කරන්නම් එක විනාඩියෙන් ගරෝ මූලාසනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා සජිත් ප්‍රේමදාස කියන්නේ අති අසාර්ථක නායකයෙක්. ඒක අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හම්බන්තොට පැත්තේ ගිහිලා තරුණ තරුණියන්ගෙන් අහපුවාම දාස් ගානකට රස්සා දෙනවා කියලා කරපු බොරුවම හොඳට ඇති. ඒ නිසා ජනතාව මුලා කරමින් ජනතාව රවට්ටමින් කටයුතු කරන අනුර කුමාර දිසානායකටත් ඒ වගේම සජිත් ප්‍රේමදාසටත් මැතිවරණ මේනියාව තිබුණාට මැතිවරණයක් නියම විදිහට සැලසුම් කරලා මැතිවරණ ක්‍රමවේදය හරහා සභිකයින්ට යම්කිසි වගකීමක් දෙන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් හදලා ඒ ක්‍රමය හරහා මේ පළාත් පාලනය දියුණු කරන්න පුළුවන් නම් ඒකයි මේ පාර්ලිමේන්තුවේ වගකීම. එහෙම නැතු අර ඕන වෙලාවට ඕන විදිහට මැතිවරණ තියන්න නෙමෙයි. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ යම්කිසි දෙයක් ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒක මැතිවරණ කොමිසමට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් පක්ෂ විදිහට ඒ පක්ෂ ඒ සම්බන්ධයෙන් පොදු තීන්දුවක් තීරණයක් ගන්නවා නම් මැතිවරණේ වේවි. හැබැයි මූලික වෙන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් කියන එක මතක් කරමින් වේලාව දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මම නිරන බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි.